Honorable Harshad De Silva, you have 10 minutes.
Thank you. Mama ada ahagene hitiya Ramesh Patrana garu emathumaage kathawa etuma vigraha kara macro level eke mokadda viyutte kiyala emathiwaregen balaapuruth wenne e wage darshanayak thamai etana samahara dewal ekka mama ekangu unaata samahara dewal ekka mama ekanga wenne ne emathuma den balanna mama podi chart ekak pennannam මේකේ තියෙන්නේ මේ ට්‍රේඩ් ඕපන්නස් කියන එක. ඔබතුමීටත් මේක මේ වැදගත් වෙනවා. මේ ට්‍රේඩ් ඕපන්නස් කියන්නේ ලංකාව ලෝක වෙළඳපොළත් එක්ක කොච්චර එකතු වෙලා ඉන්නවද? ඒක මනින්නේ ආනයන අපනයන එකතු කරලා බෙදනවා දලදේශ නිෂ්පාදනය. එතකොට දැන් 1995 විතර වෙනකොට හරි ඒ කියන්නේ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ආර්ථික ජාත්‍යන්තරයට සම්බන්ධ කිරීම සහ මේ ගාමන් ෆැක්ටරි 2000 හැරීමත් සමග එක මොමන්ටම් එකක් මොමන්ටම් එක ගාමන එකපාරට 200 වැරුන්නේ නැහැ 95 96 ඒ ගණන් වෙනකොට බලන්න ඒක 100ට 75ට වාගේ ගිහිලා තිබ්බා 75% ට්‍රේඩ් ඕපන්නස් අද වෙනකොට මේක 100ට 50ට වඩා අඩු වෙන්න පල්ලෙහාට අවිලා තියෙනවා හරිනේ එතකොට අපි එක පොඩ්ඩක් සංසන්දනය කරමු වියට්නාමෙත් එක්ක එහෙමත් නැත්නම් මැලේසියාව තායිලන්තෙත් එක්ක දැන් මේ තියෙන්නේ පල්ලෙහා ගරු සභාපතිතුමිය මේ ශ්‍රී ලංකාව මේ මැලේසියාව මේ තායිලන්තේ මේ තියෙන්නේ වියට්නාම එතකොට බලන්න 1995 ඒ කාලේ වෙනකොට වියට්නාමයි ලංකාවයි දෙකම ඩොලර් බිලියන 3000 විතර අපනයනය කරා ගිය අවුරුද්දේ අපි ඩොලර් බිලියන 12000ක් අපනයනය කරනකොට වියට්නාමේ ඩොලර් බිලියන 336ක් 340ක් විතර අපනයනය කරා මොකද්ද මේ වෙනස දැන් මම ගියා අහන්න ඔබතුමිය කතා කරන්න එන්න තිබ්බ ඔබතුමිය ආවේ නැහැ අර වෙන පුද්ගලෙක් ආවේ මේ ශ්‍රී ලංකා ආර්ථික සමුළුවේදී මම අහගෙන හිටියා ඒකට සම්බන්ධ වෙච්ච වියට්නාම් ජාතිකයාගේ කතාව අතිශයින්ම වැදගත් ඔහු කියනවා කොහොමද මේ වෙනස වුනේ ඒ වෙනස වෙන්න කාරණා පහක් වියට්නාමේ මේ කරා කියලා කියනවා වාණ්ඩු එකක් තමයි නීතිය සහ යහපාලනය legal framework law on investment law on enterprise දැන් එතනයි මෙතනයි තියෙන වෙනස තමයි ලංකාවේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ දේශීය ආයෝජකයන්ට විදේශය කාටත් මේ ඊයේ පෙරේද අපි දැක්කා මම හිතන්නේ කොරියන් ජාතික මේ කර්මාන්තකරුවෙට යමනුෂර අල්ලගෙන ගහලා කට්ටිය ගිහිල්ලා ඊට පස්සේ අපි දැක්කා නොයෙකුත් අවස්ථාවලදී ඔවුන්ට නඩු කියන්න වුණාම ඒව හරියට විසඳෙන්නේ නැහැ අවුරුදු 30 40 යනවා නඩුවක් අහලා ඉවර වෙන්න ඊට පස්සේ පගා ගහනවා ඇමතිවරයාගේ ඉඳන් ඔබතුමා ගැන නෙවෙයි කියන්නේ මං කියන්නේ සමස්යක් හැටියට මේක තමයි තියෙන අදහස ජාත්‍යන්තර ආයෝජකයෝ සමග නිලධාරි ප්‍රාදේශීය සභාව පළාත් සභාව ඇයි ගන්න ඕනේ 500ක් විතර පාමේ ඒවා ගන්න සල්ලි ගෙවන්න ඕන හරි එතකොට ඒ මිනිස්සුන්ට ඒ කට්ටියට විශ්වාසයක් මේ නැහැ හරි ඊට පස්සේ මේ ලංකාවේ ආයෝජනය වලට බලපාපු නෙගටිව්ලි බලපාපු ලොකුම දේ තමයි බැසිල් රාජපක්ෂ බැසිල් රාජපක්ෂ 2011 මේ පාර්ලිමේන්තුවට ගෙනාව එක්ස්ප්‍රොප්‍රියේෂන් බිල් කියලා එකක් අපි මෙතන විවාද කරා මමගේ පළවෙනි අවුරුද්ද පාර්ලිමේන්තුවේ මේක කෑකෝ ගහලා පාර්ලිමේන්තුව නැවැත්තුවා විනාඩි 15කට මම එළියට ගියා එළියට ගිහිල්ලා මං කිව්වා බැසිල් අමතුම ඔය දේ කරන්න එපා ව්‍යාපාර පවර ගත්තොත් එතකොට ඒකෙන් පේන්නේ අර පුද්ගලික අයිතිය නැතිවීම අපි ඔබතුමියලත් එක්කත් මේක සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තියෙනවා මොකද කවුරු හරි ව්‍යවසායකයේ ආයෝජනයක් කරන්නේ ඒකෙන් ලාභයක් බලාගෙන ඒක වැරදි නෑ එහෙම තමයි වෙළඳපොළක් ක්‍රියාත්මක වෙන්නේ එතකොට ඒක අවුරුදු 20කට 30කට බලාපොරොත්තු වෙනවා නම් කවුරු හරි ඇවිල්ලා නීතිය වෙනස් කරලා ඒවා බලෙන් අල්ල ගන්නවා නම් ඒක කන හරහා ගැහුවා වගේ පහර ඒ නිසා තමයි ඇත්ත වශයෙන්ම සිංගප්පූරුවත් එක්ක වෙළඳ කිවිසුමක් අස්සම් කරන්න යනකොට ඒකෙදි මේ ඉන්වෙස්ට්මන්ට් චැප්ටර් එක නැතු සිංගප්පූරුවට 99%ක් දේවල් සම්පූර්ණයෙන්ම ඩියුටි ෆ්‍රී එතකොට ඒගොල්ලන්ට අවශ්‍ය වුණේ අපිට දෙන්න ඕගොල්ලෝ නෛතික ශක්තියක් ඕගොල්ලෝගේ රටේ අපි ඉන්වෙස්ට් කරොත් ඒවා ඕගොල්ලෝ ආයේ එක්ස්ප්‍රොප්‍රියේට් කරන්නේ බලෙන් අල්ලගන්නේ නැහැ කියලා. හරි ඒක කරන්න දුන්නෙත් නැහැ. හරි ඉතින් මං කියන්නේ එවැනි දේවල් නිසා විශ්වාසය බිඳ වැටිලා තියෙනවා. ඕනම ආයෝජකයෙක්ට අවශ්‍ය වෙන්නේ මූලිකම දේ විශ්වාසය. විශ්වාසය නැත්තම් එන්නේ නැහැ. කොච්චර ලයිට් බිල අඩු වුණත් දූෂණය මේ තියෙන විදියට තියනවා නම් විශ්වාසය ගොඩ නැගෙන්නේ නැහැ. ඒක එක. දෙක, දිවිගැන්වීම. ඔවුන් කියනවා දැන් එතුමා අහගෙනයි මං කියනවා මට මම මේ ඔගොල්ලන්ගේ රටනාව මම පොඩ්ඩක් ගැස්සුණා. ඇයි මේ මේ ලාභාංශ මත බදු 30%යි කොහොමද කරන්නේ? අපනායනය කරනකොට 30%ක් කොහොමද ගහලා කරන්නේ? එතකොට කවුද ඇහුවා ඕගොල්ලන්ගේ රටේ කොහොමද? ඒගොල්ලෝ කිව්වා 125ට තිබ්බා, දැන් 120ට ගෙනාවා, 118ට ගෙනියනවා. හරි ඊට අමතරව නොයෙකුත් දිරිගැන්වීම් කරනවා. දැන් අපිට දිරිගැන්වීම් කරන්න බැරි ඇයි ඇමතිතුමා? මොකද දිරිගැන්වීම් කියලා ටැක්ස් බ්‍රේක් දෙනවා එක එක කට්ටියට හෙන්ච අයොන්ට. හරි BOI එක හරහා නීතියෙන් ටැක්ස් බ්‍රේක් දෙනවා වෙනුවට ගෙනවා ස්පෙෂල් ඩෙවලොප්මන් ප්‍රොජෙක්ට්ස් ඇක්ට් කියලා බැසිල් රාජපක්ෂ. ඊට පස්සේ ඒකෙන් මොකද කරේ? ඒකේ එක එක කට්ටියට අවුරුදු 25 30 35 40 ටැක්ස් බ්‍රේක් දුන්නා. දැන් ස්ටඩි එකක් බැලුවම පේනවා මූලිකම හේතුව මේ බදු පල්ලෙහාට වැටෙන සමහරු බදු ගෙවන්නේම නැහැ. මං අහගෙනයි මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා කියනවා මෙන්න මේ ලොකු ව්‍යාපාර මෙන්න මේ වගේ නිකන් මේ අබෑට වගේ ටැක්ස් තමයි ගෙවලා තියෙන්නේ. සමහරු කීයක්ක් ගෙවල නැහැ. හැබැයි එහෙමනම් ඉන්සෙන්ටිව් දෙන්නත් බැරි නා. දැන් IMF agreement එක යටතේ 130ක ගහලා අපි ඒකට විරුද්ධයි 130ක exporters ලට ගහන්නේ. හරි හැබැයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ එහෙමනම් මේකට විකල්පය මොකද්ද? ඔබලා විකල්පයක් ඉදිරිපත් කරන්න. විකල්පයක් ඉදිරිපත් කරන්න නැතුව නිකන් කිව්වොත් මේ අපි අපනායන වැඩි කරන්න ඕනේ කියලා වෙන්නේ නැහැ. මොකද්ද විකල්පය? මේ පාරවත් ආයෝජනය කරන්න විකල්පයක් ලැබුණේ නැහැ. හරි එහෙම නැතුව මේක වෙන්නේ නැහැ. 3 ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමන්ට් කියලා කිව්වා. ඒ ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමන්ට් මම මේ සභාගත කරන්නම් ගරු සභාපතිතුමිය. කීයක් තියෙනවද? රටවල් 60කට විතර ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමන්ට් තියෙනවා මේ රටේ. ලංකාවේ කරන්න දෙන්නේ නැහැ. දැන් මං අහගෙන ජනාධිපතිතුමා ඉකොනොමික් සමිට් එකේ කියනවා ඉන්දියාවත් එක්ක මේක කරන්න නම් අත වශයෙන්ම වෙනම මේක ඉන්වෙස්ට්මන්ට් ගුඩ්ස් ඇන්ඩ් සර්විසස් වලට කඩලා අඩුම ගානේ ඉන්වෙස්ට්මන්ට් එකවත් කරන්න ඕනේ කියලා. ඒකටවත් ඕගොල්ලොන්ගේ හිටපු රජය ඒ උදව්ව කරේ නැහැ.
කළු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකයි.
හරි ඒක කරේ නැහැ. එහෙම නොකර අපිට බලාපොරොත්තු වෙන්න බෑ මේ මේ ආයෝජන ලබා ගන්න. 4 ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් වරායවල් විදුලි බලය. දැන් ඔබතුමා කිව්වා කිසි දවසක අපිට කනිස වැලි වලට අගය එකතු කරන්න පුළුවන් කියලා හිතන්නේ නැහැ කියලා. විදුලි බිලය වැඩි. හරි ඒ නිසා මොකක්ද එහෙමනම් ඒකට තියෙන විකල්පය? එහෙමනම් අපිට විකල්ප තියෙනවා. හැබැයි ඒවා ක්‍රියාත්මක කරන්න ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන්න ඕනේ. එහෙම නැතුව මේක වෙන්නේ නැහැ. අවසානක වුන් කිව්වේ මොකද්ද දන්නවද? ඉකොනොමික් ඩිප්ලොමසි, ආර්ථික රාජතන්ත්‍රය. අපිට තියෙනවා අපේ එම්බසි 60 ගාන. හරි ඒවයින් එකපාරක් මම ඇහුවා සර්වේ එකක් කළා. ඔබලා කීයෙන් කී දෙනෙක් කෝපරේට් ප්‍රසන්ටේෂන් එකක් කළා තියෙනවද කියලා? අපි විපාක විදේශ අමාත්‍යාංශයට ආපු කාලේ නියෝජ්‍ය අමාත්‍ය හැටියට උත්තරේ බිඳුවයි. බිඳුවයි. ඊට පස්සේ අපි පටන් ගත්තා හාවඩ් විශ්වවිද්‍යාලයත් එක්ක ඉකොනොමික් ඩිප්ලොමසි ප්‍රෝග්‍රෑම් එකක්. ලංකාවේ තමයි ඉස්සෙල්ලම පටන් ගත්තේ කෙනඩි ස්කූල් එකේ. පළවෙනි අවුරුද්දේ මං හිතන්නේ 30 ගානක් ගියා. ඊට පස්සේ මොකද වුනේ? ඒක එහෙම කඩන් වැඩිලා. ඉකොනොමික් ඩිප්ලොමසි කරන්නේ නැතුව අපේ තියෙන රාජතාන්ත්‍රීය මේවා පාවිච්චි කරන්නේ නැතුව කොහොමද ලංකාව විකුණන්නේ? මං විදේශ අමාත්‍යාංශයේ ඉන්නකොට හැම ආපු තානාපතිවරයාම වරියම මොකද කරේ? ඒ රටේ භාණ්ඩ මෙහෙ විකුණන්න උත්සාහ කරනවා. ඒ රටේ ආයෝජන මෙහෙට ගේන්න උත්සාහ කරනවා. අපි මොනවද කරන්නේ? එහෙම නැතුව මේක දිනු කරන්න බෑ. හැබැයි ඔහු කියපු නැති දෙයක් තියෙනවා. මම කියන්නම් ඒක මතවාදය. අපේ මතවාදය වෙනස් වෙන්න ඕන. ඔබතුමත් එක මම එකඟ නැති කාරණාව තමයි ඔබතුමා කිව්වා මේ ප්‍රොටෙක්ෂනිසම්. හරි? අපි මේ ප්‍රොටෙක්ෂනිසම් හරි ආරක්ෂණවාදය සම්බන්ධයෙන් ඔබතුමා ඉන්න තැන නෙමෙයි අද ලෝකේ ඉන්නේ. ආරක්ෂණවාදනේ කාලයක් තිබ්බා. 60 ගණන් වල ඒවා කතා කරා. හැබැයි බලන්න දැන් ටයිල් උදාහරණයක් ගමුකෝ. ඒකටත් තියෙනවානේ මේ කොස්ට් එක හයි එනර්ජි. ඔබතුමාගේ කනජ වැලි මේ එක්සැම්පල් එක ඒකටත් හරියනවා. හැබැයි 100%ක් දේශීය නිෂ්පාදනය සඳහා ඉඩ කඩ දීලා තිබ්බා. කොහොමද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා
කාලය අවසන්.
හරි මට විනාඩියක් දෙන්න. ඉම්පෝට් සම්පූර්ණයෙන්ම නවත්වනවා කියලා. සම්පූර්ණයෙන්ම ඉම්පෝට් නවත්තලා එහෙමත් නැත්නම් අධිවිශාල බද්දක් ගහලා ඒ කට්ටියට මේ දෙතුන් දිනෙට මේක කරගන්න දුන්නාම සාමාන්‍ය වයස 35ක කසාද මැදලා නෝනායි මහත්තයයි ගයක් හදන්න කියලා හිතනකොට ටයිල් දාන්න කියලා හිතන්න බෑ, ගයක් හදන්න බෑ. මොකද එච්චරට බදු වැඩි, එක්ක එහෙම නැත්නම් බඩු නෑ, යකඩ ගන්න බෑ. බදු දාලා 100, 100, 200, 150. ඉතින් ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ අද නිෂ්පාදනය කරන්නේ නිෂ්පාදන ජාල හරහා. You have slice production. And මේ ටෙලිෆෝන් එක ගන්න, මේ ටෙලිෆෝන් එක හදන්නේ රටවල් 43ක. හැබැයි එකට ලංකාව නෑ. ඇයි? අර මතවාදය. මතවාදයේ ප්‍රශ්නේ තියෙන්නේ. අපිට ලෝකෙට විවෘත වෙන්න
අවසන් කරන්න අර මාචිතුමා.
හරි, ඒකට අද වෙලා නැහැ සාකච්ඡා කරන්න. නමුත් මම අපේ බ්ලූ ප්‍රින්ට් මේ ડોකියුමන්ට් එකේ පිටු 4ක් මම සභාගත කරන්නම්. පුළුවන් නම් මේක හැන්සාන්ඩ් එකට දාන්න. හරි, මොකද මේකේ කාරණා තියෙනවා 7ක් විතර. ඇත්ත වශයෙන්ම ඔබතුමා බලාපොරොත්තු වෙන තැනට යන්න නම් කරන්න ඕනේ කුමක්ද කියලා. කරන්න ඕනේ කුමක්ද කියලා. ඉතින් මම ඒක වෙලාව නැති නිසා මම මේක හැන්සාඩ් ගත කරන්න කියලා ඉල්ලමින් මගේ වචන ස්වල්ප අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. Garu Dilan Pereira Mantrituma.
Today the delegation from the Palestine Sri Lanka Soldier Association in Parliament to meet us. I'm just taking 2 minutes and that I've been given 2 minutes by Honorable Lianage. This entire Parliament was of the view about 3 weeks ago that we are going to stand with the Palestinian liberation struggle. So when I was wearing this scarf for today, a lot of people asked me why I am wearing this. Today, madam, there are thousands and thousands of children being killed in Gaza. Women are being killed in Gaza. Hospitals are being bombed in Gaza. Refugee camps are being bombed in Gaza. So as a country, as a parliament, I think it's high time we looked at our relationship with Israel as temporary even. Why are we sending our Sri Lankan workers there when Israel are killing workers there? So it is high time, I'm telling this because there are two young cabinet ministers here who can look at things in a more liberal way than in traditional way. It is high time that we try to renegotiate the MOU between us and Israel about sending workers there, at least until Israel stops the war. And also, I can recall Mrs. Bandaranaike when she was a prime minister, she severed diplomatic relations with Israel then. There are so many countries who have done that during the last week. Ekin mulu ratama ekathu vela meka Muslim prashnayak widiya balanne epa. Meka manushika prashnayak. Lamai vinadi 6 ekata waraka lamayek maranawa. Vinadi 10 ekata ekak kaanthawak maranawa. Hospital walata bomba gahanawa Gaza thire. Refugee camp walata bomba gahanawa. School walata bomba gahanawa. Idi eveni tattwayak thula mulu parliamentuwama api me Israel me prachandatwayata මේ 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 බාබරි කැක්ටකර මේ අමාංශ ක්‍රියාවලට විරුද්ධව නැගිටිමු. නැගිටලා අපි ඊශ්‍රායලයට කියමු කරුණාකරලා මේක නවත්තන්න කියලා. මොකද පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් මුළු පාර්ලිමේන්තුවම පෙනී ඉන්නවා කියන කාරණය අපි ගිය මාසේ පාර්ලිමේන්තුවේ පෙන්නවා. ඒ නිසා අපි ඒක ක්‍රියාවෙන්ත් පෙන්වන්නට අවශ්‍ය කරන කටයුතු කරමුයි කියලා මම යෝජනා කරනවා. මොකද මේ වෙලාවේ අපි හිතගත්තේ නැත්තම් මානුෂික පැත්තේ අපි මේක දිහා මුදල් පැත්තෙන් විතරක් බැලුවොත් අපි අමානුෂික මිනිස්සු වෙනවා. ඒ නිසා කාලයක් අපි ඒ වගේ යුද්ධකට මුහුණ දෙන්න මිනිස්සු. ඒ නිසා පලස්තීන ජනතාවගේ අරගලය වෙනුවෙන් මුළු පාර්ලිමේන්තුවම පෙනී ඉන්න බවට අපි ඉදිරියේ සපත කරමු කියලා මම යෝජනා කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ගරු රෝහණ දිසානායක මන්ත්‍රීතුමා, ඔබට විනාඩි 9ක කාලයක් තියෙනවා.
මුලස්සනේ ගරු සභාපතිතුමියනි, විලඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය වගේම කර්මාන්ත අමාත්‍යාංශයේ අයවැය පිළිබඳව කාරක සභා අවස්ථාවේ සාකච්ඡා කරන මේ වෙලාවේ විශේෂයෙන් ඒ සම්බන්ධයෙන් වචන ස්වල්පයක් කතා කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳව මම ඔබතුමියට ඉතාම ස්තුතන්තර මේ වෙලාවේ. නලින් ෆර්නැන්ඩෝ අපේ ඇමතුමා, ඒ වගේම වියලේන්ද්‍රන් රාජ්‍ය අමාත්‍යතුමා, අපි දුටුවා පහුගිය කාලයේදී මේ රටේ ඇති වුණු ඒ උද්ධමනකාරී තත්ත්වය, ගැටලු සහගත තත්ත්වය, ඒ සඳහා සහනයක් ලබා දෙන්න බොහොම වෙහෙස මහන්සි වෙලා අලුත් යෝජනා ඉදිරිපත් කරමින් බොහොම වෙහෙස මහන්සි වෙලා කටයුතු කරපු ආකාරය. ඒ වගේම වර්තමානයේ අපේ මේ වගකීම් වඩාත් නිවැරදිව ඉෂ්ට කරන්න කර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් රමේෂ් පතිර ඇමතුමා, ඒ වගේම චාමර දසනායක, ඒ වගේම රණවීර අපේ රාජ්‍ය ඇමතුමත් කටයුතු කරන ආකාරය පිළිබඳව අපි සතුටු වෙනවා. ඒ අමාත්‍යාංශ දෙකේම ලේකම්වරු සහ නිලධාරීන් මහත්තුන්ටත් අපේ ස්තුතිය මේ වෙලාවේ පුද කරනවා. මම එහෙම කරන්නේ කියන්නේ පසුගිය කාලෙදී අපිට සැබෑ ලෙසම මේ අමාත්‍යාංශ දෙක හරහාම අපි බලාපොරොත්තු වෙන සහනය යම් ආකාරයකට ලබා ගන්නට අපිට ඒ ඔවුන්ගේ දායකත්වය බෙහෙවින් උපකාරී වුණයි කියලා තමයි මම කල්පනා කරන්නේ. මුලස්සනේකරු සභාපතිතුමියනි, ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල බලපෑම, එහෙම නැත්නම් ආර්ථිකයේ රඳා පැවැත්ම පදනම තියෙන්නේ කර්මාන්ත ශාස්ත්‍රය සහ වෙළඳාම මතයි කියලායි මම විශ්වාස කරන්නේ. අපිට තියෙන්නේ කලාවැටුණු ආර්ථිකයක්. හැබැයි අපි එහෙම කිය කියා හිටියොත්, රට බංකොලොත් කිය කියා හිටියොත් අපට ඉස්සරහට යන්න විදියක් නැහැ. අපිට තියෙන්න ඕනේ හොඳ ආර්ථික සලසුමක්, ප්‍රතිපත්තියක්. ඒක කාලෙන් කාලයට ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් නොවන එකක් විය යුතුයි කියලායි කල්පනා කරන්න. අපට හැමදාම ණය අරගෙන මේක කරන්න බෑ. ණය ගැනීම කෙටි කාලීන විසඳුමක් පමණයි. අපට තියෙන ඕන කෙටි කාලීන, මැදි කාලීන, සදීර්ඝ කාලීන, ෂෝට් ටර්ම්, මිඩ් ටර්ම් ඇන් ලොන් ටර්ම් වැඩපිළිවෙලක් අපිට තිබිය යුතුයි කියලායි මම කල්පනා කරන්නේ. දේශීය කර්මාන්ත වෙළඳපොළතුලින් ආර්ථිකය නගා සිටුවීම. අපට හොඳ නායකත්වයක් තියෙනවා මුලස්සනේකරු සභාපතිතුමියනි, වර්තමාන ජනාධිපතිතුමා. හොඳ ආර්ථික දැක්මක් තියෙන, අත්දැකීම් බහුල, දුරදක්නා නුවණකින් යුක්තව කටයුතු කරන නායකයෙක් වශයෙන් තමයි මම එතුමා පිළිබඳව හඳුන්වන්නේ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන කර්මාන්ත මොනවද? රටේ ප්‍රධාන ආර්ථික අංශ වන්නේ සංචාරක කර්මාන්තය, තේ කර්මාන්තය, ඇඟලුම් කර්මාන්තය, රෙදිපිලි, සාල් නිෂ්පාදනය සහ අනෙකුත් නිෂ්පාදන මේ කර්මාන්ත අතරට එකතු වෙනවා. මෙම ආර්ථික අංශවලට අමතරව විදේශ රැකියා, විදේශ විනිමය සහ ඉහළ දායකත්වයක් සපයන අතර විදේශගත ශ්‍රී ලංකෙන් 90% අතර මැද පෙරදිග ඉඳලා අපිට විශාල ශක්තියක් ලබා දෙනවා. 2020 ඔක්තෝබර් ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ 3.8% හැකිලා තිබුණා. 2024 විදී 1.7% වර්ධනය වෙනවායි කියලා ලෝක ආර්ථික විශේෂඥයෝ විශ්ලේෂණය කළා තිබුණා. මම හිතන්නේ ඒක හොඳ තත්ත්වයක්. හැකිලා තිබුණු ආර්ථිකයක් නැවත ප්‍රසාරණය කරන්න අපිට හැකියාව ලැබුණේ ඒ නිවැරදි වැඩ පිළිවෙල නිසා කියන එකයි මම කල්පනා කරන්නේ. පසුගිය වසරේ කොළඹ සැංග්‍රිලා හෝටලේ පැවති ට්‍රේඩ් ෆැසිලිටේෂන් ඉනිසියේටිව්ස් ඉන් ශ්‍රී ලංකා වෙබ් අඩවිය විරුද්ධ කරන වෙලාවේ ජනාධිපතිතුමා කිව්වා රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීම සඳහා තරඟකාරී ආර්ථිකයකට අප යොමු විය යුතුයි. එසේම අපනයන මත පදනම වූ ආර්ථිකයකට ගොඩනැගීමටද කටයුතු කළ යුතුයි කියලා. මම හිතන්නේ එතුමාගේ දැක්ම නිවැරදි. එතුමා හොඳ අයවැලේකනයක් පසුගිය දවසේ ඉදිරිපත් කළා. අපනයන මත පදනම වූ ආර්ථික ක්‍රමවේදයක් සඳහා එතුමා විශාල ප්‍රතිපත්ති රාමුව තුළ විශාල යෝජනා සංඛ්‍යාවක් කිසිඳා ලබා දුන්නා. දැන් මේකේ මම දකිනවා විශේෂයෙන් මේ රටේ ඈත දුෂ්කර ගම්දනවල ඉඩම් වල අයිතිය ඒ අවිනිශ්චිත බවින් ආකුල ව්‍යාකුල බව හිටපු ඒ ඉඩම් හිමිකරුවන්ට මේ ඉඩම් වල අයිතිය ලබා දීම නිසාම මම හිතන්නේ ඔවුන් මේ රටේ ඒ අපනයන කෘෂිකර්ම ආර්ථිකයකට සැබෑ ශක්තියක් වෙන, ඒ සඳහා හයියක් වෙන ඔවුන් පිරිසක් වශයෙන් ඔවුන් කටයුතු කරනවා කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන් මම ජීවත්වන මාතලේ දිස්ත්‍රික්කයේ අපේ ගරු ඇමතිතුමා, මම එතුමා කර්මාන්ත ඇමතිවරය වශයෙන් සුළු අපනයන භෝග නිෂ්පාදනය කරන්න එතුමා එකලදී මාතලේ දිස්ත්‍රික්කයට අවස්ථාව ගන්නවකදී පැමිණියා. විශේෂයෙන් ගම්මිරිස්, ඒ වගේම සිනමන්, කුරුඳු වගේ දේවල් මාතලේ දිස්ත්‍රික්කය තුළින් අපනයන කරන්න ලෝකයට ලබා දෙන්න හොඳ ගුණාත්මක සහ හොඳ ක්වොන්ටිටි වයිස් ප්‍රමාණයෙන් වැඩි ප්‍රමාණයක් ලබා දෙන්න අවශ්‍ය වැඩපිළිවෙල් අපි ඒ කාලේ සකස් කරා. ලංකාවේ තිබෙන සුවිශේෂම ආයතනය මයිනෝ ක්‍රොප්ස් සුලපරණ බෝග රිසර්ච් සෙන්ටර් එකත් එකටම අපිට ලොකු පිටිවහලක් වෙන මාතලේ දිස්ත්‍රික්කේ පිටලා තියෙනවා. විශේෂයෙන් මාතලේ දිස්ත්‍රික්කේ ගත්තාම කිතුල් පැණි එවැගේම කිතුල් නිෂ්පාදන අමතර නිෂ්පාදන අපිට තියෙනවා. සුලපරණ බෝග අපිට තියෙනවා. එවැගේම ලෝකෙට යවන්න පුළුවන් හොඳම මැණික් නිෂ්පාදන අපිට තියෙනවා. ඒවට වැලියු ඇඩඩ් වටිනාකම් එකතු කරලා ඒවා ලෝකෙට ලබා දෙන්නට අපිට පුළුවන්කම තියෙනවා නම් මම හිතන්නේ මේ කර්මාන්ත ශාස්ත්‍රයේ සංවර්ධනයත් එක්ක අපිට බොහෝ දේවල් කරන්න පුළුවන් කියන එක මාතුළු විශ්වාසයක් තියෙනවා. ඒ සඳහා සුදුසු හොඳ කණ්ඩායමක් මේ රටේ අපේ තරුණ පරම්පරාව අපිත් එක්ක ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මූලාසනකරු සභාපතිතුමියනි විශේෂයෙන් ලංකාව කියන්නේ දූපතක්. මේ දූපතේ පරක මම තායිලන්තයේ ධම්මකාය විහාරස්ථානට සහභාගී වෙන වෙලාවේ එහි නායක හඳුරෝ කිව්වේ අපිට තියෙන ලෝකයේ හොඳම මැණික් අපි තියෙනවා කියලා.
ගරු මාතෘතුමා තව විනාඩි 2යි.
මට වෙලාව කොච්චර තියෙන්නේ?
විනාඩි 9යි. දැන් විනාඩි 7ක් ඉවර වෙලා.
ඔව් සමාවෙ. සභාපතිතුමියනි අපිට හොඳ තරුණ පරම්පරාවක් කියන අපිට IT ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි ICT ඉන්ෆර්මේෂන් කමියුනිකේෂන් ටෙක්නොලොජි තොරතුරු සන්නිවේදන තාක්ෂණය අපේ රටේ බොහොම දියුණු කරන්න පුළුවන්. ලෝකයේ තියෙන මහා දැවන්ත සමාගම් ඇවිල්ලා ඉන්දියාවේ ආන්ධ්‍ර ප්‍රදේශවල IT ඒ ටෙක්නොලොජි එක දියුණු කරා වගේ මම හිතන්නේ අපේ කර්මාන්ත ඇමතුමට පුළුවන් අපි අනාගතයේදී මේ රටේ කර්මාන්ත දියුණු කරන්න Apple සමාගම් ඒ වගේම Samsung මේ වගේ කර්මාන්තශාලා වලට ඇවිල්ලා අපේ රටේ මේ කර්මාන්තශාලා ස්ථාපනය කළොත් අපේ තරුණ පරම්පරාව හදයි software hardware අය හදනකොට software මෘදුකාංග ලබා දෙන්න අපේ තරුණ පරම්පරාව කටයුතු කරා. එහෙම දියුණු පරම්පරාවක් අපේ රටේ ඉන්නවා මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි සභාපතිතුමනි. විශේෂයෙන් මම මේ වෙලාවේ කියන්න ඕනේ මම පසුගිය දවසක ආරම්භ කළ Expo මාතලේ අලුත් වැඩපිළිවෙලක් මේ රටේ මාතලේ දිස්ත්‍රික්කයේ කර්මාන්ත අපේ නිෂ්පාදන පිටරට යවීම සඳහා අපි චීනත් එක්ක ගිවිසුම් අත්සන් කළා. ඔවුන් දැන් අපෙන් ඒ නිෂ්පාදන බලාපොරොත්තු වෙන ඒවා කඩනම් කිරීම සඳහා විශාල වගකීමෙන් කටයුතු කරනවා. මම හිතන්නේ අපිට මෙතෙක් කල් තිබුණ ප්‍රශ්න තමයි වෙළඳපොළ ප්‍රශ්නය. හැබැයි වෙළඳපොළ ප්‍රශ්නයක් කියන චීන වගේ මහත් දැවන්ත රටේ
ගරු මාධ්‍යතුමා අවසන් කරන්න.
ජීවිතේ මට විනාඩියක් දෙන්න මුලස්සනේ කරු සභාපතිතුමනි. අපිට අඛණ්ඩ සප්ලයි එකක් අඛණ්ඩ සපීමක් වට දෙන්න පුළුවන්. අපිට වෙළඳපොළ ගැන ගැටලුවක් නැත්තම් අපේ රටේ ජනතාව ඒ බඩු භාණ්ඩ නිෂ්පාදනය කළාවි. ඒ වගේම මම මේ වෙලාවේ ඉල්ලා සිටිනවා කාලේ මැදීම නිසා මම සකස් කරගෙන ආපු මේක මගේ කතාව සභාගත කරන්නටත් එය සඳහා අවස්ථාව ලබා දෙන්නටත් හැන්සාඩ් ඇතුළත් කරන්නටත් කියලා මම මේ වෙලාවේ ඔබතුමීන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි කරු සභාපතිතුමාට වෙලාව ලබා දීම සම්බන්ධයෙන්.
බොහොම ස්තුතියි ගරු චමින්ද විජේශ්‍රී මන්ත්‍රීතුමා. මට විනාඩි 12ක කාලයක් තියෙනවා.
ස්තුතියි කුරුසුදේ ගරු සභාපතිතුමියනි. අද දිනය කර්මාන්ත අමාත්‍යාංශය වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිත අමාත්‍යාංශය වැසීෂ යටතේ අදහස් එකතු කරන්න ලැබීම පිළිබඳව සතුටු වෙනවා. මේ තමයි මුලසනේ මන්ත්‍රීතුමනි අපේ රටේ මේ වර්තමාන ආර්ථික අර්බුදයට ඒ ජය ගන්නට දේශීය ආර්ථිකයේ පණනංවන්නට දේශීය ආර්ථිකයේ කොඳුනාලට කෙලින් කරන්නට හයිය ශක්තිය ගොඩනගන්න පුළුවන් අමාත්‍යාංශ හැටියට මම දකිනවා. ස්වං නැගිටින්න ශක්තිමත්ව නැගිටින්න අපනයන ආර්ථිකයේ ගොඩනගන්න ඉතාමත්ම වැදගත් කාර්යභාරයක් කරන්න පුළුවන් අමාත්‍යාංශ හැටියට තමයි මම මේ දකින්නේ. අමාත්‍යාංශ මෙහෙවන විශේෂයෙන්ම අපේ රමේෂ් පතිරණ ඇමතුමා ඒ වගේම අපේ නලින් පෙරේරාගරු අමාත්‍යතුමා රාජ ඇමතුමා ආලවණ අපේ චාමර සම්පත් දසනායක ඇතුළු ඒ රාජ ඇමතුමාලා යම් කාර්යභාරයක් කරනවා. මොකද අපි විපක්ෂයේ හිටියම විපක්ෂයේ හැමදේම නරකයි කියන උදවිය නෙවෙයි. හොඳයි කියන්නත් පුළුවන්. ඒ හොඳ ඉදිරියට ගෙනියන්න ඕනේ කියන කාරණේත් කියන්න පැකිලෙන්නේ නැහැ ගරු මුනිස්සේ මන්ත්‍රී. ඒ නිසා අපි දකිනවා විශේෂයෙන්ම වෙළඳපොළ තිබිච්ච ඒකාධිකාරියන් බඳින්න අභියෝග මැද ඉඳගෙන විවිධ අවස්ථාවන් පාරිභෝගිකයන් වෙනුවෙන් රට වෙනුවෙන් ගත්ත තීන්දුව අපි දකිනවා ප්‍රමාණවත් නැහැ. ඒ හරහා විවිධ අංශවලට බලපෑම් ආවා. ඒ බලපෑම් ආවත් අපි සතුට වෙනවා විශේෂයෙන්ම දුක්ඛින ඉඳින බඩගිනි ඉන්න ජනතාවට යම් සහනයක් දෙන්න වැඩිහත් වෙන්න පුළුවන් වැඩපිළිවළක් මේ අමාත්‍යාංශ හරහා සිද්ධ වෙමින් පවතිනවා. මේ අමාත්‍යාංශ කතා කරන්න කලින් උදේවරුයි අපිට දැන් කතා කරන්න බෑ, කතා කරන්න දෙන්නේ නැහැ. දැන් උදේවරු විපක්ෂයේ කාර්යභාරය වෙන්නේ විශේෂයෙන්ම මේ රටේ පීඩන ජනතාවගේ ප්‍රශ්නය එය විසඳන්න පුළුවන් ආණ්ඩුවට යෝජනා කිරීම, පෙන්වා දීම. ඒකේ කාර්යභාරය මම හිතනවා සහිත් ප්‍රේමදාස මහත්තයා හරියට කරනවා විපක්ෂ නායකවරයා හැටියට. ඔහුට ලැබිලා තියෙන වරප්‍රසාද, ඔහුට ලැබිලා තියෙන ඒ බලතල ප්‍රකාරව අවහන ප්‍රශ්න 27-2 ඒ සියලු දේවල් අහනවා. ඒවට සමහරු විරුද්ධයි. නැක උදේ අපේ අගමැතිතුමාට උත්තරයක් දෙන්න තිබුණා නම් හොඳයි. නමුත් දැන් හරිය දෙන්න ඕනි. මේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයාගේ මේ හැසිරීම අවබෝධයි කිව්වා. ගරු මිනිස්සුනේ මන්ත්‍රීතුමිය ඔබතුමී හිටියේ නෑ යහපාල ආණ්ඩුව කාලේ. අරන් බලන්න හැන්සාට් පැය දෙකක්, උදේ අවුරුවේ පැය දෙකක් ඔක්කොම මේ වලේ ඉන්නේ. මිරිස් කුඩු ගැහුවා, ලේදර් ප්‍රසන්න රණවීර ඇමතුමා කුටු කැඩුවා, ලේ වතුර ගැහුවා, ලේ ඒවා සිද්ධ වුණේ යහපාල ආණ්ඩුව කාලේ ඔබතුමා ළගමැතුමා ඉද්දි, ඒ කියන්නේ වර්තමාන ළගමැති විපක්ෂේ ඒ ඒ ඒ ඒ ඒ පීඩනකාරී තත්ත්වයට විපක්ෂේ නෑ. විපක්ෂ නායකවරයාට මුලසුනේ තිබෙන ඒ අවසරෙත් එක්ක ඒ අවංක වැඩපිළිවෙල කරන්න ඉඩ දෙන්නේ නැති ඇයි? හොරකමක් වංචාවක් දූෂණයක් කියනකොට ඒ හොරකම වංචාව දූෂණය වෙන්නේ මේ ආණ්ඩුව ඇතුළේ නම් ඒක පෙන්වා දෙන්න විපක්ෂයේ කියනකොට එහෙම බැහැර වෙන්නේ ඒක එපායි කියන්නේ, ඒකෙන් පැනලා යන්නේ ඒ හොරකම දන්න හොරකමට සම්බන්ධ උදවි. ඉෂා කරුණාකරලා අපි උදේ වරුවේ කතානායකතුමා ගිහලා අසු වෙලා ඒ විපක්ෂ නායක කාර්යභාරය කරන්න යෑමට කකුලෙන් අදින්න එපයි කියන ඉල්ලීම කරනවා. ඒක උදේ අපිට කතා කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. අපි දැන් බලමු කලු මොනසේ මන්ත්‍රීතුමියනි, මේ කර්මාන්ත ශ්‍රේෂ්ඨයත් වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය පිළිබඳව බොහෝ දෙනා බොහෝ දේවල් කාරණා කතා කරා. දැන් ගරු ඇමතුමාලා මේ බංගලොත්විත රාජ්‍යයේ ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටීමට, ඔවුන් පෝෂණය කිරීමට විවිධ කැප කිරීම් කරා. ඒවා අපි අගය කරනවා. හැබැයි ගරු ඇමතුමා මේ වැඩපිළිවෙල කරනකොට මේ නිෂ්පාදන වෙළඳපොළ තුලට එන්නේ කොහොමද කියලා හොයලා බලන්න. දැන් අපි ගමු ගිනි පෙට්ටියෙන් පටන් ගිනි පෙට්ටියේ ගිනි කූරු 25ක් විතර පත්තු කරන්න ඕනි පත්තුවේ. ඇයි? ප්‍රමිතියෙන් බාලා. සබන් කෑල්ලක් ගන්න. සබන් කෑල්ලක් සතියක් පාවිච්චි කරගෙන දවස් 3න් ඉවරයි. ඇයි මෙහෙම වෙන්නේ? නිෂ්පාදන පිරිවැය වැඩි වෙලා. ඒ නිෂ්පාදන පිරිවැය වැඩි වෙලා තියෙන්නේ බදු වැඩිවීම, ඒ වගේම ඉන්ධනවල වැඩිවීම, විදුලි බල වැඩිවීම, මේ සියල්ල පිරිමහන්න. මොකද නිෂ්පාදිකයා ගන්න උපක්‍රමය. මේ උපක්‍රමේ බාල බඩු, බාල ප්‍රමිතිය, අඩු ප්‍රමිතිය ඒ සියලු දේවල් එනවා. ක්‍රීම් එකක් ගන්නකො ක්‍රීම් එකක් ගත්තත් සතියක් පාවිච්චි කරපු ක්‍රීම් එකක් දවස් දෙකකින් ඉවරයි. මේක තමයි යථාර්ථය. අහලා බලන්න එළියට ගිහිල්ලා දත්ම දින ඒ ඒ ඒ අවශ්‍ය කරන ඒ දත් බෙහෙත් පාවිච්චි කරන්න බෑ. ඉතා සුළු ප්‍රමාණයක් තිබෙන්නේ. හැබැයි පරණ ප්‍රමාණයට සුළු ප්‍රමාණයක් ඇතුල් කරලා පරණ මේට වඩා වැඩියෙන් වෙළඳ පොළේ අලවි වෙනවා. මෙන්න මේක හොයලා බලන්න පුළුවන්. මේක නවත්තන්න පුළුවන් වැඩපිළිවෙලක් අවශ්‍ය නැද්ද? ඔව්, ඔවුන්ට ලාභ නැති නිසා, ඔවුන්ගේ පිරිවැයදී නිසා, ඔවුන් බංකොලොත් වෙන නිසා මේ කාරණේ සිද්ධ කරන බව මම හිතනවා අමාත්‍යාංශයට මේ වෙනකොට ආවනවරෙන් තියෙන්න ඕනේ. බොහොමයක් බාන්න, ප්‍රමිතියෙන් බාල බාන්න, ප්‍රමාණෙන් අඩු බාන්න තමයි අද වෙළඳපොළ තුල තිබෙන්නේ. ඒ නිසා පාරිභෝගිකයාට ගන්න වෙලා තියෙන්නේ පරණ මිලටත් වඩා වැඩි මිලකින් අඩු ප්‍රමාණයකින් යන බොහෝ දේවල්. ඒ නිසා මේ සිදුවීම් සිද්ධ වෙන්නේ ඇයි? මේ සිදුවීම් සිද්ධ වෙන්නේ ඒ කර්මාන්ත වැටිලා යනවා, ඒ කර්මාන්තවල ඉන්න සේවකයන්ගේ වැටු ගෙවීම, අහිමිලෝගේ සේවය අහිමිවීම, ඒ සියල්ල කාරණා රැකගන්න මේ අඩු ප්‍රමිතියෙන් අඩු ප්‍රමාණයෙන් හිත බාණ්ඩ වෙළඳපොළ තුළ බහුලව සුලභවද තිබෙනවා. මේක වළක්වන්න අවශ්‍ය වැඩපිළිවෙළ මම හිතනවා අපේ නලින් ප්‍රනාන්දු අමතුමාට ගන්න පුළුවන්. ඔබතුමා මේවා හොයලා බලලා විශේෂයෙන් මේ පාරිභෝගිකයා ආරක්ෂා කරනවා. අපි දන්නවා අද පුංචි මිනිස්සු බොහොම අමාරුවෙන් ඉන්නේ. අපි පොතේ කිව්වත් තමන්ගේ තුන් වේල කන්න බැරිව තුන් වේල වේලක් කාලා සමහර වෙලාවට තුන් වේල මොනක වතුර බීලා ඊළඟ වේල කන්න තැනටපත් වෙලා තිබෙනවා. ඒදී විශේෂයෙන්ම මේ වෙළඳ අමාත්‍යාංශය යටතේ ලබා දෙන්න පුළුවන් මැදිහත් වීම සහයෝගය ලබා දෙන්නේ කියන ඉල්ලීම අපි කරමු. ඒ වගේම තමයි මේ අමාත්‍යාංශයේ අධීක්ෂණය මේ අමාත්‍යාංශයේ සොයා බැලීම තිබුණත් රේඛා අමාත්‍යාංශයේ හැටියට පළාත් සභාව විශේෂයට සමහර කාරණා බෙදෙනවා. උදාහරණයක් ගත්තොත් සම්පකාර අමාත් වැඩපිළිවෙල අපි උදේවරුේ ප්‍රශ්න ඇහුවාට ඒක ඔබතුමා රේඛා අමාත්‍යාංශයේ බැලීම පුළුවන් හොයා බැලීම තියෙනවා. හැබැයි ඒ කාර්යභාරයන් පිළිබඳව හොයන්න බෑ කරු එමුතුම. මේ බරපතල ප්‍රශ්නයක් තිබෙනවා. අපි දන්න සම්පකාර ශේෂය තුළ ඒ සමාජිකයන් එකතු වෙනවා, සමාජිකයන්ගේ අදහස් ගන්නවා, අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් වෙනවා. ඒ සමාජිකයන්ගේ සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ ඒ සමාජික මුදල් වලින් ඉතා ශක්තිමත්ව දුවන සම්පකාර සමිති තිබෙනවා. හැබැයි එහෙම නොවන සමාජිකයන් වගේ පෙන්නලා විවිධ අයතා විදියට සිද්ධ වෙන මහා පරිමාණ දෙවන්ත ව්‍යාජ මූල්‍ය ආයතන අද කොච්චර තියෙනවද කරුවමත් උනේ. මේව නවත්තන්න කාටද පුළුවන් කමක් තියෙන. මම ඒක උදාහරණයක් කියන්නේ. මල්ලඟ මේක නිතර කියන කාරණය. දැන් මල්ලඟ තියෙනවා ලේඛනය කරු මොළසනේ මන්ත්‍රීතුමියනි. මේක සමිතියක්. ප්‍රාග්ඥ සම්බකාර සමිතිය. ඉතින් සමිතියක් කිවම මේ සමිතියේ කරුවමත්තම සමාජිකයන් ගන්නවා. ඒ සමාජික සුභසාධනය වෙනුවෙන් විවිධ තීන්දුව తీරන ගන්නවා. හැබැයි මේ සමිතිය මොකක්? මේ සමිතියල ව්‍යාපාරය. මේක ඇවිලා සීමාසයට ප්‍රාග්ඥ සම්බකාර සමිතියක උඩ මේක බැංකුවක් හැටියට කටයුතු කරනවා. මලක තියෙනවා මේ මේ ප්‍රාග්ධන කොබ් බැංක එක මේ තියෙන්නේ ඒ තියෙන ස්ථානයේ පිටුවත් එක මම මේක සභාගත කරනවා. එතකොට ගරු ඇමතුමා බැංකුවක් හැටියට අපි දන්න විදියට පවත්වාගෙන යන්න නම් මුදල් මණ්ඩලයේ මුදල් මහ බැංකුවේ අනුමැතිය ඕනේ. ඇයි ඒ අනුමැතිය දෙන්නේ? ඒකේ මුදල් තැන්පත් කරන ණයගෙන පොලිය නිපාතුව සියල්ල තීන්දුව කරනකොට ඒවා නීත්‍යානුකූලව අයිති කරගැනීමේ හැකියාව දෙන්නේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය. එහෙනම් මුදල් මණ්ඩලයේ අනුමැති නැති මුදල් මණ්ඩලයේ සහ මහ බැංකුව නොදන්න බැංකුව තියෙන්නේ බෑ රට පුරා. හැබැයි තියෙනවා ආයතන 127ක් තියෙනවා මේ සිවිසයිද පාක්දන බැංකුව කියලා ගහගෙන. මේකේ මොකක්ද වෙන්නේ? මේකේ ගරු හැමතෙතුමනේ මුදල් තැන්පත් කරන්නේ කීර මිටිය විකුණලා, ඒ වගේම කඩල ගොට්ට වඩයක් විකුණලා ජීවත් වෙන මිනිස්සු. මේක බැංකුවක් කියලා මිනිස්සු හිතේ තියන් හිටන මේක බැංකුවක් නෙවෙයි, මේක හොර බැංකුවක්. මේ හොර බැංකුව හොර බැංකුවක් විදියට ඔබතුමා එක දවසක් ඇවිල්ලා කෂේරුකාව තියාගෙන උත්තර දුන්නා මේක බැංකුවක් නෙවෙයි කියලා මම සතුට වෙනවා. මේ බැංකුව කියන නමෙන් මේ සමුපකාර සමිති පවත්වාගෙන යන මහමලකරුවන් ඉන්නේ මේ පාර්ලිමේන්තුව තුල. සුදද ඇඳගෙන කොණ්ඩේ පැත්තට පීරගෙන ඇවිල්ලා හැමෝටම කඩේ යනවා. ඉතින් මේ හොරුන්ට හොරු කියන්න මම කවදාවත් බය වෙන්නේ නැහැ. ඉතින් මම ඔබතුමාගේ ඉල්ලන්නේ දැන් මම එක කාරණාවක් තව පෙන්වන්නම් කරු. මොනසුනේ මන්ත්‍රීතුමියනි, මේ තියෙන්නේ දෙයිවල ගල්කිස්ස සමුකාර සමිතිය. මේක අද බංකොලොත් වෙලා. දැන් මේ දෙයිවල ගල්කිස්ස විවිධ සේවා සමුකාර සමිතිය. දැන් මේක බංකොලොත් වෙලා එම සමිතියේ ග්‍රාමීය බැංකුවේ මුදල් තැන්පත් කරන ලද තැන්පත් කරුවන්ට අවුරු වසර දෙකක් යනවා. ඒ බැංකුවේ මුදලුත් නැහැ, පොලියත් නැහැ. මේ අහිංසක මිනිස්සු මේ වගේ මුදල් තැන්පත් කරා. රේකී අමාත්‍යාංශයේ හැටියට තමුන්නාසර බලයක් නැහැ. තමුන්නාස මේක හොයලා බලන්නම් කිව්වට ඒක පළාත් සභාව අරා ඒ පළාත් සභා අමාත්‍යාංශ රාමිය සිද්ධ වෙනවා. අපේ ශාමර සම්පත් අමතුමා දන්නවා ඇති මේක වෙන්නේ කොහොමද කියලා. එතුමා මහාමෙති කාලේ එතුමාට නියෝජන විච සමහර මන්ත්‍රීවරු මේක හිටියා. හැබැයි මේ මංකොල්ලය හරා ආයතන 125ක් දිවයින පුරා පවත්වලා මාසෙකට කෝටි 10ක 15ක මුදල් උපයන ඒ වංචනිකයන්
දේශපාලන
ආරක්ෂා කරන්නේ මගේ කාලේ අඩු වෙලා දන්නෙත් නෑ. බලන්නත් දරුණා.
ප්‍රශ්න නෑ.
ගරු මන්ත්‍රී බොහොම ස්තුතියි.
තව විනාඩි දෙකක් තියෙනවා. ගරු මන්ත්‍රී තුමා.
විනාඩි දෙකක්.
දෙකක්. ඔව්.
දෙකක්. 14 ඉක්මන මට තිබුණ කීයද ගරු මන්ත්‍රී තුමනි? 14ක් කියලා නම් ආදී බඩු වෙලා වෙන්නේ නැති. කමන්. ඉතින් මෙන්න මේ මහා දෙවන්ත මූල්‍ය වංචා සිද්ධ කරන උදවිය ආණ්ඩු වෙනකොට ඒ ආණ්ඩුවේ වාඩි වෙලා ඒ ආණ්ඩුවට කඩේ ගිහිල්ලා ඒ ආණ්ඩුව මේක වංචාවක් කියලා දැන දැනත් හොරකමක් කියකිය දැන දැනත් අර අහිංසක කීර විකුණනවා මිනිස්සයාගේ සල්ලි ටික විනාශ වෙනවා නම් ඒ මිනිස්සයා විනාශ වෙලා ගිහිල්ලා යනවා නම් මොකද කරු එමුතුනේ තියෙන කාර්ය මෙන්න මේව හොයලා බලන්න. අද බොහොම අමාරුයි මිනිස්සු නොදෙන මේ මූල්‍ය හොර ජාවාරම් කරන ආයතන උදල් තැන්පත් කරනවා. ඒ වගේම මම කියනවා අපි චාම සම්පත් එමුතුමාගේ අමාත්‍යාංශයේ විශේෂයෙන්ම මණිකා ස්වර්ණබාන අමාත්‍යාංශය යම් ප්‍රගතියකට යනවා කරු එමුතුමා. ඔබතුමා දේශපාලන වශයෙන් කොහේ කොතනක හිටියත් ඔබේ වැඩපිළිවෙල බිඳුවව අවගේ කරනවා. මොකද සාමාන්‍යයෙන් අපි ඒ ආයතනයේ පිළිබඳව අපි දැන් නිරන්තරයෙන් ඉන්නවා. මොකද මමත් මේ පාර්ලිමේන්තුවේ වැඩි කාලයක් ඉන්න බලාපොරොත්තුවක් නැහැ. ගරු මොනසුනේ මන්ත්‍රීතුමනි එළියේ කතා වෙන විදියට මේ 225 පිළිබඳව ලොකුම පැහැදීමක් නැහැ. එහෙනම් අපිට මේ රටට අපේ දරුවන්ට ආදර්ශමත් වෙන්න වැඩපිළිවෙලක් අපි ආරම්භ කළා තියෙනවා. මැණික් ශාස්ත්‍රය තුල. ඒ කර්මාන්තයේ එදාට වඩා යම් ප්‍රගතියක් තිබෙනවා. හැබැයි මේ ප්‍රගතිය තවත් යාවත් කාලනිකාන කර්මවත්තා මීට වඩා යම් සහයෝගයක් මේ කර්මාන්ත තුළ නියැලෙන ඒ ආයෝජකයන්ට අවශ්‍ය ලැබිලා දෙන්න ඕනේ. අපි දන්නවා දැන් බොහොමයක් කරන්නේ බැකෝ පර්මිට් දාලා. ඒක නීතියානුකූල පරිසර සහායේ අදාළ ආයතන වලින් ගන්නවා. හැබැයි මේ මේ පර්මිට් ඔබතුමා දැනුවත්ව නොදැනුවත්ව ලැබෙන්නේ නැහැ ව්‍යාපාරිකයා. ඒක එක්තරා ආයතන ඉහළ මට්ටමක තිබෙනවා. ඒක ගන්න විවිධ කටයුතු කරන්න ඕනේ. ඒ නිසා මම හිතනවා ඒක ඔබතුමා කරන කාර්යභාරය තවත් පැහැදෙන්න මේ ආයතනයේ කාර්යභාරය තවත් ශක්තිමත් වෙනවා. මොකද අපි දන්නවා පොළවේ යට තියෙන මේ මැණික් සම්පතේ වටිනාකම තුළ මේ රටේ දේශීය ආර්ථිකයට ගොඩක් බලපානවා. මොකද මේ මැණික් විශේෂයෙන්ම අපනයන කර්මාන්තවලට ඒවා විශාල මුදලකින් යන්නේ කරුවමතුමනි. එදා මම හිතනවා මේවා සුරක්ෂිත කරන්න පුළුවන් අවශ්‍ය වැඩපිළිවෙළක් හදන්න කාලේ වෙන නිසා තවත් බොහෝ දේවල් කියන්න තිබුණත් කියන අවස්ථාව කරගන්නේ නැහැ.
කර්මාන්තතුමා අවසන් කරා.
මම හිතනවා මේ රටේ මේ දුක් විඳින ජනතාවට අවශ්‍ය ඒ කර්මාන්ත ටික ඒ සේවා ටික සපයන්න පුළුවන් වැඩපිළිවෙළ ඔබ හදන්න. විශේෂම ආනයන සීමා කළ තියෙන වෙලාවේ ඒ ආනයන සීමා විච බාණ්ඩ දේශීය වශයෙන් නිෂ්පාදනය කරලා ඒ දේශීය පරිභෝජනයටත් ඒ වගේම විදේශ පරිභෝජනයට අවශ්‍ය ඒ වැඩපිළිවෙළ හදන්න පුළුවන් නම් ණය නොගෙන මේ රටේ ණය ගන්න පුළුවන් ඒ ආර්ථිකය හදන්න පුළුවන් වැඩපිළිවෙළ ඔබ සියලු දෙනාට කරන්න පුළුවන් කියන කාරණය මතක් කර මම නිරාව ඔබත් ස්තුති.
බොහොම ස්තුති. Honorable ඕගර් මන්ත්‍රීතුමා.
අනේ මම විශේෂයෙන් නැගිටියේ වෙන මොකක්වත් නෙවෙයි. අද ඩිලාන් පෙරරා මගේ අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ඒ වගේම අපි 94 ඉඳලා එකට හිටපු දේශපාලන සගය මේ ලෝකයේ පවතින යුදමය තත්ත්වය නතර කරගන්න පලස්තීන ඊශ්‍රායල් යුද්ධය පිළිබඳව පැහැදිලි කිරීමක් කරා. එතුමා යෝජනාවක් කරා. ඒ යෝජනාවදී අපි තවත් ඌනපූර්ණයක් හැටියට මම කියන්නේ ලෑස්ති මේක තව තවත් ගියොත් එම තුන්වෙනි ලෝක යුද්ධයකටත් අවතීර්ණ වෙන්න පුළුවන්. ඒ වගේම අපි යුද්ධයක් කරද්දී ඒ යුද්ධයට මානව හිමිකම් අනන්ත අප්‍රමාණ වුණා. අපේ නිලධාරීන්ට අපේ යුදමේට දායක වුණු සියලු දෙනාට විදේශ රටවල් වලට යන්න බැරි තහංචිත් දාලා තිබ්බා. ඒක ප්‍රශ්නයක් තමයි. නමුත් එතුමා කරපු යෝජනාව මම විශේෂයෙන් පෞද්ගලිකව මම ස්ථීර කරමින් ඒ සාමය සඳහා දෑත් දිගු කරලා අපි කතා කරන්න ඕන අවස්ථාව. ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ 225ක් ගැන කතා කරා නම් එකට එකතු වුණා නම් මේ ලෝක සාමය සඳහා මේ තත්ත්වයේ මිනිස් ජීවිත අනීත ලෙස බලය ලබා ගැනීමේ අරමුණ තරහා යන නිසා ඒක නතර කර ගැනීම සඳහා කටයුතු කළ යුතුයි කියන එක මම විශේෂයෙන් සඳහන් කරනවා. බොහොම ස්තුතියි ඩිලාන් මන්ත්‍රීතුමා ඒ සඳහා උපකාර කරන්න සූදානම්.
බොහොම ස්තුතියි. Honorable Shanakyan Rasamanikam, you have 9 minutes.
Thank you. විශේෂයෙන්ම අද දවසේ විශේෂයෙන් මේ අමාත්‍යංශ දෙක විවාදයේ අදහස් කීපයක් මම පළ කරන්න ඕනේ. ප්‍රධාන වශයෙන්ම මම හිතන්නේ ට්‍රේඩ් මිනිස්ට්‍රි එක සම්බන්ධව ඉස්සෙල්ලාම අදහස් ප්‍රකාශ කරන්න. ට්‍රේඩ් මිනිස්ට්‍රි එක ඇතුළත මම හිතන්නේ ලංකාව තුළ දැනට උළුඳු සහ මුං ඇට මිල ඉතාමත්ම අධික මිලක තමයි තියෙන්නේ. ඒතර ඒකට ප්‍රධාන වශයෙන්ම හේතුවක් වෙලා තියෙන්නේ උළුඳු සහ මුං ඇට ආනයනය කරන්න මං හිතන්නේ පර්මිෂන් නැහැ. ඒතර මං ගාව මෙතන තියෙනවා ලියුමක්. මං හිතන්නේ ගරු මහින්ද අමරවීර ඇමතුමා 2023/4/10 ලියලා තියෙනවා ලේකම් කෘෂිකර්ම අමාත්‍යාංශය මුං ඇට ආනයනය සඳහා අවශ්‍ය අනුමැතිය ලබා දීම. මෙතන එතුමා ඒකත් එක්ක ඇමනුමක් වශයෙන් 17 දෙනෙක්ගේ ලැයිස්තුවකුත් එවලා තියෙනවා. හැබැයි මේ වෙනතෙක්ම ඒ මුං ඇට සහ ඒ වගේ ධාන්‍ය වර්ග උළුඳු ලංකාවට ආනයනය කරන්න කිසිම අනුමැතියක් ලබා දීලා නැහැ. මේකට කියලා තියෙන හේතුව තමයි දේශීය නිෂ්පාදනයේ වැඩි කිරීම සඳහා මේක අපි මේ ආනයනය කිරීමෙන් අපි ආනයනය කරන්නේ නැහැ කියලා. හැබැයි දේශීය නිෂ්පාදනයේ පහුගිය අවුරුදු ඇතුළත වැඩිවීමක් අපිට පේන්නේ නැහැ. බැරි වෙලා තියෙන්නේ මිල. දැන් අද වෙනතුරු මං හිතන්නේ උළුඳු කිලෝක මිල රුපියල් 1500ක් පමණ වෙලා තියෙනවා. උළුඳු කිලෝ එකක් රුපියල් 200ක පමණ ප්‍රමාණය ලංකාවේ මුදල් රුපියල් 200ක පමණ ප්‍රමාණකින් ඉන්දියාවෙන් ගන්න පුළුවන්. ලංකාවේ තියෙන ටැක්ස් ඩියුටි ගැහුවම ඒක රුපියල් 400ක් 450ක් වගේ තමයි වෙන්නේ. ඒක ෆ්‍රේට් එක ලෑන්ඩඩ් කෝස්ට් එක රුපියල් 10ක් විතර තමයි. ඒක රුපියල් 600ක් 650ක් ඊටත් වඩා අඩු වෙන්න පුළුවන්. 600ක් 650ක් වගේ ප්‍රමාණයකට ලංකාවේ තුල විකුණන්න පුළුවන් උළුඳු අද වෙද්දි 1500කට විකිණීම තුලින් විශාල මාෆියාවක් තියෙනවා. දැන් උළුඳු කන කට්ටිය කවුද කියලා බැලුවම විශාල වශයෙන්ම උතුරු නැගෙනහිරත් කනවා. මං හිතන්නේ ඒ වගේම වතුකරේ ඉන්න දෙමළ ජනතාවත් කනවා. ඒ වගේම ලංකාව පුරාම උළුඳු කන මිනිස්සු ඉන්නවා, මුං ඇට කන මිනිස්සු ඉන්නවා. එතකොට මේ ධාන්‍ය වර්ගයේ ආනයනය කිරීම වැළැක්වීම තුලින් අද මාෆියාවක් ඇති කරලා කවුද මේ වංචාව කරන්නේ? කවුද මේ කාගේ සාක්කුවටද මේ සල්ලි යන්නේ? කිලෝ එකකින් රුපියල් 900ක් විතර ලාභ ලබනවා නම්, අවම ලාභයේ කිලෝ එකකින් 900ක් වගේ නම් හිතලා බලන්න ගරු අමාත්‍යතුමනි, කීයක් නම් කෝටි කීයක් නම් කවුරු හරි මෙතනින් ලාභ ලබනවා. ඉතින් මේක හාල් මාෆියා වගේම අද උළුඳු මාෆියාවක් මේ ඉම්පෝට් කරන එක නවත්වීම තුලින් සිදුවලා තියෙනවා. ඉතින් මේක විශාල වශයෙන් ප්‍රශ්නයක්. හැබැයි දැන් ලංකාව තුළ දේශීය නිෂ්පාදන නිසා, ඒ වගේ හේතුවක් නිසා තමයි උළුඳු ආනයනය කරන්න තහනම් කියලා කිව්වට, අද වෙනකොට සීනි පිළිබඳව ගත්තම ඔබතුමා දන්නවා 2020 ඔක්තෝබර් මාසේ 14 වෙනිදා ගහපු ස්පෙෂල් කොමෝඩිටිස් ඇක්ට් එක හරහා ඒ දුන්න බදු සහනේ හරහා රුපියල් 50කට තිබ්බ බද්ද රුපියල් 25කට අඩු කරා. මම හිතන්නේ මේක පිළිබඳව මේ පාර්ලිමේන්තුව අදත් ගොඩක් අය කතා කරන්න ඇති. පහුගිය අවුරුදු 3 මේ ගැන කතා කරා. හැබැයි මේ ස්පෙෂල් කොමෝඩිටිස් ඇක්ට් එක ඇවිල්ලා මාස 6න් 6ට මේක දික් කරන්න පුළුවන් විදිහට තමයි හදන්නේ. එතකොට 7.25ට මේ සීනි ගේන්න වෙන පුළුවන් විදිහට ජනවාරි අප්‍රේල් 2020 ඔක්තෝබර් 2021 ඒ වගේම ජනවාරි සහ ජූනි 2022 නැවත වාරයක් ජනවාරි 2023 මේ සීනි රුපියල් 725ට මේ බද්ද අඩු කිරීම සිදු වෙනවා. එතකොට අපිට මේකට කියන්නේ ගරු අමාත්‍යනි ෆෝස් ස්ටෝලිං. ඒ කියන්නේ අපිට අවශ්‍ය ප්‍රමාණයට වඩා ලංකාව ඇතුලේ ගෙනල්ලා අපි මේ බංකර් කරන් ඉන්නවා. මම දැන් නොවැම්බර් මාසේ 2 වෙනිදා තමයි ඒ ස්පෙෂල් කොමෝඩිටි ඇක්ට් එකෙන් මේ සීනි වල තියෙන බද්ද අයින් කරේ. එතකොට මේ වෙනකොට ඒක අයින් කරාට පහුගිය මාස ගාන ඇතුළත මේ ස්ටොක් කරපු ප්‍රමාණය ඇවරේජ් එකක් වශයෙන් අපි ගත්තොත් ඉන් නොවැම්බර් 2023 ඇවරේජ් මන්ත්ලි සුගර් ඉම්පෝර්ට්ස් බයි end of July was 61% more than average monthly sugar imports in 2022. එතකොට දැන් නොවැම්බර් මාසේ මේ බජට් එක හරහා මේ ස්පෙෂල් කොමෝඩිටි අයින් කරනවා කියලා දැනගෙන 61% 2022කට වඩා 2023 ආරණ්‍ය කළ දෙනවා. ඉතින් මේකට කියන්නේ ෆෝස් ස්ටෝලිං කියලා. ඉතින් මේක විශාල මහා පරිමාණයේ දූෂණයක්. ලංකාවේ ආණ්ඩුවට 2020 ඉඳලා මාසෙකට බිලියන 2ක මුදලක් ආයේ අහිමි වෙලා තියෙනවා මේ මේ සීනි වංශාව නිසා. මාසෙකට මේ මම කියන්නේ මේ රෆ් මේ ඇවිල්ලා අඩු කරපු එස්ටිමේට් එකක්. ඒ වගේම මම මේ සභාගත කරන්නම් මේ ආටිකල් එක කැමති නම් කියන්න. sugar scam is not It's not the whole iceberg. Forestalling needs a raw, rule of law solution. මේ නිසාන් ඩිමෙල් මහත්මයා ලියපු මේ මේ ආටිකල් එකේ තියෙනවා. ඒකේ අවසාන වශයෙන් දෙනවා currently legal action may be possible against forestalling because it might fit the definition of corruption where decision making power is abused to benefit private interests at the cost of public interest. ඒ කියන්නේ දැන් මේ පහුගිය මාස කීපයක් ඇතුළත anti corruption law එකක් ගෙනාවා. හැබැයි ඊට පස්සෙත් සීනි වංචාවක් සිදු වෙලා තියෙනවා. ඉතින් මේ වලට කවුද වග කියන්න ඕනේ? එතකොට අපිට උළුඳු ගේනකොට ලංකාවේ දේශීය නිෂ්පාදනය වැඩි කරන්න ඕනේ. ඒකෙන් හරහා ලංකාවේ මිනිස්සුට රුපියල් 1500කට උළුඳු කිලෝවක් ඉක්ුණනවා. හැබැයි සීනි වංචාවක් කරහා කවුද දන්නේ නැහැ. මම දන්නවා මේකේ පහුගිය කාලේ ওই නම් ගම් මෙහෙම ප්‍රකාශ වුණා. කවුරුණත් අපිට අදාල නැහැ. මේ රටේ ජනතාව මෙච්චර පීඩනයකින් රටේ ජනතාවගේ බදු හූරන් කනකොට මේ ආණ්ඩුව සීනි වංශාව වගේ වංශාවන් හරහා උළුඳු මාෆියාවක් ඇති කරලා මේ වංචනික වැඩ කිරීම ඉතාමත්ම පහත්, ඉතාමත්ම නිින්දිතයි. අපි මේක තරයේ හෙලා දකිනවා ගරු ඇමතිතුමනි. මේක පිළිබඳව වහාම ක්‍රියාත්මක වෙන්න කියලා. ඒ වගේම තමයි පාරිභෝගික අධිකාරිය ගත්තම පාරිභෝගික අධිකාරියත් අද දේශපාලනීකරණය වෙලා තියෙන්නේ. Tamanṭa දේශපාලනයේ වශයෙන් විරුද්ධ කට්ටියගේ කඩවලට ගිහිල්ලා පාරිභෝගික අධිකාරිය ඇවිල්ලා ස්වාධීනව හරි වැඩේ කරා නම් හරි. දැන් වෙල්ලා බඩකලපෝ දිස්ත්‍රික්කේ වෙල්ලාවලි වල විතරක් මාත් එක්ක හිතවත් මට අපේ පක්ෂයට වැඩ කරන එක පුද්ගලයෙක්ගේ කඩේට දිගින් දිගටම පාරිභෝගික අධිකාරියන් ගිහිල්ලා මිල බලනවා. හැබැයි ඊට එහා පැත්තේ තියෙන කඩේ බලන්නේ නැහැ. ඉතින් මේක පාරිභෝගික අධිකාරියත් දේශපාලනීකරණය කිරීම වහම නවත්වන්න ඕනේ. හાર્ඩ්වෙයාර් එක ගිහිල්ලත් පයිප් එක මිල බලනවා. හැබැයි එතනින් එහාට ගිහිල්ලා දේශපාලනේ Tamanට කවුරු හරි එක්කෙනෙක් මෙහෙවනවා. එතකොට අද දේශපාලනේ පාරිභෝගික අධිකාරියත් දේශපාලනීකරණය කරලා තියනවා කියන එක ඉතාමත්ම දුකට හේතුවක්. මම හිතන්නේ ඔබතුමාත් අඳුරන කඩ කීපයකට මේ සිදුවීම් වෙලා තියෙනවා කියලා මට දැනගන්න ලැබුණා. ඇත්තද බොරුද දන්නේ නැහැ. ඒ කියන්නේ ඔබතුමාටත් මේ කම්ප්ලේන් එක ලැබිලා තියෙනවා. මෙහෙම දේවල් සිදු වෙලා තියෙනවා කියලා. ඒ වගේම තමයි අද කොළඹ ට්‍රේඩර්ස්ට මේ උළුඳු ආනයනය කිරීම හරි ඕන දෙයක් ආනයනය කරන්න දැන් රනිල් වික්‍රමසිංහ ඕපන් මාකට් ෆ්‍රී ඉකොනොමි ලිබරල් ආර්ථිකය තියෙනකන් ඇයි මේක වහගෙන ඉන්නේ? මේක ඕනතරම් මිනිස්සුන්ට ඉම්පෝට් කරන්න දුන්නා නම් මේ රට ඇතුලේ කම්පිටිටිව් මාකට් එකක් හැදෙනවා. ඒකේ මිනිස්සුන්ට තමයි ඒ මිලාඩු වෙන්නේ. හැබැයි අපිට දැන් තියෙනවා තව ආරංචියක් ඉදිරි අනාගතේ හාල් ආනයනය කරන්න යනවා කියලා. එතකොට ලංකාවේ දැන් මේ මේ කන්නේ තමයි වැඩිපුරම හාල් නිෂ්පාදනය කරන්නේ. මං ගාව ඇත්තරම ඒ පිළිබඳව මේ කන්නේ කොච්චරක් අවශ්‍යද, අඩුපාඩු කොච්චරද කියලා දත්ත නැහැ. හැබැයි මම දන්නවා ගිය කන්නේදී ගරු කෘෂිකර්ම ඇමතුමාට පවා ඒ නිෂ්පාදනය කරපු හාල් මිලදී ගන්න බෑ කියලා මිලදී ගත්තේ නැහැ. ආණ්ඩුවෙන් ඇයි සල්ලි නැහැ කියලා අවශ්‍ය නැහැ කියලා අපිට එක්සස් අතිරික්තයක් තියෙනවා කියලා. හැබැයි මේ වෙනකොට ඒක නම් මම හිතන්නේ සතසහරහ ආනයනය කරන්න. හැබැයි මේ ආනයනය කිරීම පිළිබඳවත් මම හරියටම දත්ත දන්නේ නැහැ. මට වෙලාවත් සීමිත නිසා මම ඒ ගැන වැඩි කතා කරන්න නැහැ. හැබැයි
ඔබතුමාගෙන්
ඉල්ලීමක් කරනවා මේ පිළිබඳව අධ්‍යයනයක් කරලා මේ ආනයනය කරන්න. නැත්නම් මඩ කලප විතරක් නෙවෙයි අපේ ඉන්න වීගොවීන් නැවත වාරයක් මේ පාර අනාථ වෙන්න යනවා. ඒ වගේම තමයි ගරු ඉන්ඩස්ට්‍රීස් මිනිස්ටර් සඳහත් යම් යම් යෝජනා තියෙනවා. අද මේ අපේ නැගෙනහිර පළාතේ විශේෂයෙන්ම මේ ඉලුමිනයිට් සම්බන්ධව විශාල ගැටලු රාශියක් මතුවලා තියෙනවා. මම ඔබතුමාගෙන් කාරණිකව ඉල්ලා සිටිනවා මේ ඉලුමිනයිට් කියන්නේ අපේ රටට ආනයි විදේශ විනිමය ඕනේ, ඉලුමිනයිට් තියෙනවා ඒක එක්ස්ප්ලෝ කරන්න ඕනේ. හැබැයි ඒකට තියෙන පබ්ලික් ඔපොසිෂන් එකත් පොඩ්ඩක් බලලා ඒ පබ්ලික් එක එන්ගේජ් කරලා මම දන්නවා නඩු තීන්දුවක් තියෙනවා තිරිකුණාමලයේ ඉලුමිනයිට් ගන්න එපා කියලා. මොකද මේ ප්‍රදේශයේ ඉන්න ජනතාවට කැන්සර් වගේ රෝග හැදෙනවා කියලා. හැබැයි මේ පහුගිය සතියේ නැවත වාරයක් ඒක ආරම්භ කරන්න යනවා කියලා. ඉතින් මේක පිළිබඳව මැද පිළිවෙලක් අපි හොයාගන්න ඕනේ. තිරුකෝවිල් ප්‍රදේශයේ ඉලුමිනයිට් ගන්න උත්සාහය තිබ්බා, වාහරේ තිබ්බා. මේ දෙකේම ඒ ජනතාවගේ ඉලුමිනයිට් එතනින් අයින් කරලා දැම්මොත් එහෙම ඒ ප්‍රදේශයේ ඉතින් එහාට ඒ කියන්නේ රිසෝස් එකක් නැහැ. ඉතින් ඒ ප්‍රදේශයේ ජනතාවට එතන කියලා දෙන අපි රැකියා ඇති කරනවා. රැකියා කියන්නේ මොනවද? ලේබරර්ස්. එතන ගිහිල්ලා එලිමිනේට් එක ගොඩ දාන එක. ඒ ටික ගොඩ දාලා අයින් කරන් පස්සේ කිසිම දෙයක් නෙවෙයි. වැලියු ඇඩිෂන් එකක් කරනවා නම් ඒක වෙනම දෙයක්. ඉතින් මේක ගැනත් ඔබතුමා ගැන අවධානය යොමු කරනවා. ඒ වගේම තමයි අපේ අද රාජ්‍ය අමාත්‍යතුමා කතා කරනකොට කිව්වා වියාලේන්ද්‍ර මන්ත්‍රීතුමා මේ බාලත් අද මේ පත්තර කොළයත් අපි පිටරටේ ඉඳන් ආනයනය කරන්න කියලා. හැබැයි එතුමා නියෝජනය කරන දිස්ත්‍රික්කේ තමයි බාලත් කියන පේපර් ෆැක්ටරි එක තියෙන්නේ. ඒතර ආණ්ඩු පක්ෂේ ඉන්නවා එතුමා. ඒතකොට අද බාලත් කියන පේපර් ෆැක්ටරි එතුමා මැදිහත්ලා මේ පේපර් ෆැක්ටරි එක තව දියුණු කරන්න තිබෙයි. ඉතින් මම ගරු අමාත්‍යතුමා ඔබට විශාල වගකීමක් තියෙනවා සෞඛ්‍ය අමාත්‍යංශයේ මේ දෙකම බාර ගන්න එක plantation industries එක. ඉතින් මම සුබපතනවා ඔබට. අපේ පැත්තෙන් අපිට ඔබතුමාට දෙන්න පුළුවන් ඕන සහයෝගයක් තියෙනවා නම් දෙන්න. හැබැයි අපිවත් පාරේ නැවතවරයක් උද්ඝෝෂණය කරන තත්ත්වයකට තල්ලු කරන්න එපා. මේ ඉලුමිනයිට් වගේ දේවල් ගන්න යන එකෙන් හරි ප්‍රොසීජර් එකක් ක්‍රමවේදයක් නැතුව විධායක බලතල නැත්තම් ඒ කියන්නේ මොන හරි බලයක් භාවිතා කරලා අපිට ඕන නම් අපි කරනවා කියලා අපිවන්තර නීතිය ඉදිරියට ගිහිල්ලා උසාවිය යන තත්ත්වයකට තියන්න එපා කියන ඉල්ලීමත් මම ගරු ඇමතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි අවසාන වශයෙන් I am winding up අද උදෑසන මම හිතන්නේ පාස්ටර් ජෙරොම් ෆර්නැන්ඩෝ මම ටික වෙලාවකට කලින් දැක්ක ICCPR පනත යටතේ එතුමාව අත්තරංගුවට ගන්න යනවා කියලා. මම දන්නේ නැහැ එතුමා අත්තරංගුවට අරන්ද රිමාන්ඩ් කරලාද කොහොමද කියලා. රිමාන්ඩ් කරලා කියලා තිබ්බ. හැබැයි අපි දිගින් දිගටම කියන්නේ this ICCPR act should not be used again only certain communities. Now පහුගිය සති කිහිපයකට පෙර එක පුද්ගලයෙක් දෙමළ ජනතාව කෑලි කපලා මරනවා කියලා කිව්වා. අපි පොලිසිය එන්ට්‍රි දාලා තියෙනවා, කොළඹ පොලිසිය දාලා තියෙනවා, IGP ලීලා තියෙනවා. මේ වෙනතුරු පරීක්ෂණයක්වත් නැහැ ඒ පිළිබඳව. හැබැයි පාස්ටර් ජෙරොම් ෆර්නැන්ඩෝ කියපු එක හරිද වැරදිද ඒ පිළිබඳව උසාවියෙන් තීන්දුවක් දෙයි. එතුමා කියපු ප්‍රකාශයේ මම ජස්ටිෆයි කරන්න යන්නෙත් නැහැ. ඒක හරිද වැරදිද කියන එක ගැන මම කියන්නෙත් නැහැ. හැබැයි ICCPR පනත වගේ පනත් මේ රට තුළ යම් යම් කණ්ඩායම් යම් යම් ජාතීන් යම් යම් ආගමිකයන් විතරක් පමණක් ඉලක්ක කරගෙන භාවිතා කිරීම ඉතා තරේහෙලා දකිනවා. ඒ කියන්නේ කොමඩි ස්ටෑන්ඩ් අප් කොමීඩියන් කෙනෙක්ව ICCPR පනතට අත්රංගුවට ගත්තා.
ප්ලීස් වයින්ඩ් අප්.
පහුගිය කාලේ අපි දන්නවා සමහර ඇමතිවරු මං හිතන්නේ අසාධසාලි නැත්තම් ඒ වගේ ඉස්ලාමීය කට්ටිය ඇරස් කරලා ICCPR පනතට ගත්තා. ඉදිරි අනාගතයේ දෙමළයවත් ගන්න පුළුවන්. හැබැයි I'm winding up. හැබැයි ICCPR පනත එහෙම පනත භාවිතා කරනවා නම් ඒ පනත හරියාකාරයට භාවිතා කරන එහෙම නැත්තම් යම් කණ්ඩායමක් යම් ජාතියක් යම් ආගමක් පමණක් ඉලක්ක කරගෙන භාවිතා කිරීම මේ අවස්ථාවේ මම තරේහෙලා දකිනවා. බොහොම ස්තුතියි
ගරු රමේෂ් පත්‍රණ ඇමතුතුමා.
මන්තුමනි අපි දැනට පුල්මුඩේ ප්‍රදේශ කරන කැණීම් සහ ඊට අනිකුත් ප්‍රදේශ වල කරන බලාපොරොත්තු කැණීම් සියල්ලටම GSM Geological Survey and Mines Bureau with their after thorough review only they give the approval. But we have not encountered anything as such in relation to countering or developing any antipathy with the communities. If you have anything of that nature, please let us know. We wouldn't do anything of that nature to antagonize the people of that area.
Okay. Yes, Honorable Shanakyan.
Garu Ematthumani, I will share with you the contact details of the people who are there. They have gone to court and there is an order prohibiting them from doing work in Pulmude. So that order I will share with you or the number, please. Thank you.
Thank you. Garu Ematthuma Nalin Fernando.
Garu Mantrituma sandahan kara ara ulundu saha mungyata sambandha. Etuma kiyana eka sampurna ætta mokada hetuwa adaveddi rupiyal 400 450 kata denna puluwam ulundu mungyata tama rupiyal 1500 1800 kata ada wenada pole tiyene. Habai me sielu de enne warayen ewillla. Etukota meken rajyata ena badu mudalat naha. Meken govi araksha wennet naha. Eka api ættara washen piliganna ona. Mokada habai මේක දිගින් දිගටම 2020 තමයි මේක නැවැත්වේ මේ ආනයනය කිරීම. හැබැයි අපි තාම තීන්දුවක් ගත්ත මේක නිදහස් කරන්න ඕනයි කියන එක. මගේ පැත්තෙන් මම 100%ක් කියලා දෙනවා මේක යම් බදු ප්‍රමාණයක් රජයට අය කරගෙන ඒ මුංගට කවුපිය කියන එක විශේෂයෙන්ම දමිළ ජනතාවට අවශ්‍ය කරන මේ උළුඳු කියන විශාල වශයෙන් ප්‍රශ්නයක් තියෙනවා මෙයාගේ ආහාර ප්‍රධාන ආහාර වේලේ එක කොටසක්. ඉතින් අනිවාර්යයෙන්ම මම මෙතනදී පොරොන්දු වෙනවා සතියක් ඇතුළත අපි මේ සම්බන්ධව කොහොම හරි තීන්දුවක් ගන්නවා. මේක මුදල් අමාත්‍යාංශය තමයි මේක නවත්තගෙන නවත්තලා තියෙන්නේ. අපි ඒත් එක්ක කතා කරලා කෘෂිකර්ම අමාත්‍යාංශයත් එක්ක කතා කරලා අනිවාර්යයෙන්ම සතියක් ඇතුළත තීන්දුවක් ගන්නවා කියන එක මම ප්‍රකාශ කරනවා.
බොහොම ස්තුතියි. ගරු ප්‍රසන්න රණවීර මන්ත්‍රීතුමා, ඔබට විනාඩි 13ක කාලයක් තියෙනවා.
මූලාස්සනේ මන්ත්‍රීතුමියනි, අද කර්මාන්ත අමාත්‍යාංශයේත් වෙළඳ අමාත්‍යාංශයේත් ආයතන පිළිබඳව විවාදනය කරන මොහොතේ අපි දන්නවා රටක රාජ්‍යයක ආර්ථිකය බලපවත්වන්නේ විශාල සාධකයක් වන්නේ කර්මාන්ත ශේෂ්ත්‍රය. ඒ කර්මාන්ත ශේෂ්ත්‍රය ශක්තිමත් කළ යුතුයි. අපි දන්නවා අපේ රටේ කර්මාන්ත ශේෂ්ත්‍රයෙන් ලැබෙන පංගුව අපේ රටේ ජාතික ආර්ථිකයට විශාල
Order please, Honorable Shanakyan Rasamanan will come to the chair.
කතා කරන්න ගරු ඇමතුමා,
100%ක දායකත්වයක් කර්මාන්ත ශේෂ්ත්‍රයෙන් අපි ලබා ගන්න පුළුවන්. නමුත් අපි දන්නවා අපේ ඒ වගේම ව්‍යවසායකයන්ගෙන් අපේ රටේ ජාතික එම්ප්ලොයිස්ලාගෙන් 50%කට වැඩි පිරිසක් අපි දන්නවා කර්මාන්ත ශේෂ්ත්‍රයේ ව්‍යවසායක බවට පත් වෙලා තියෙනවා. විවසායක එහෙම වගේම අපි කියන්නේ අපේ රටේ විවසායකයෝ අපි දන්නවා සුළු සුද්ධ සුළුවා මධ්‍යම පරිමාණ විවසායකයෝ විදිහට කොටස් තුනකට බෙදෙනවා. අපි දන්නවා විවසායකයෝ 110%කට අධික ප්‍රමාණයක් අපේ රටේ විවසායකයන් බවට පත් වෙලා ඉන්නවා. නමුත් සුළුවා මධ්‍ය පරිමාණ විවසායකයෝ ඉන්නේ 74,000යි. එහෙම වගේ මීඩියම් මධ්‍යම පරිමාණ විවසායක ඉන්නේ 11,000ක් වැඩි ප්‍රමාණයක්. වගේම ව්‍යාපාරික ප්‍රමාණය ඉන්නේ 2,400ක් වැඩි ප්‍රමාණයක්. 136,000න් මේ වගේ තමයි අනුම වෙන්නේ. ඒ අනුව සුත්‍ර ගත්තම 947,000ක් සුත්‍ර පරිමාණයේ විවසායකයක්. අපේ අරමුණ සහ ඉලක්කයන් බවට අරමුණ වන්නේ සුත්‍ර ව්‍යාපාරිකයන් මධ්‍යම පරිමාණයේ, ඒ වගේම මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයන් බවට පරිවර්තනය කිරීම සඳහා අපේ අරමුණ ඉලක්කයන් ඒ සඳහා. මම දන්නවා ඒකෙදී ඒ ගමන් මාර්ගයේ ක්‍රියාත්මක කරන්නට විශාල අභියෝග රාශියක් අපේ රට තුළ පවතිනවා. අපි බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා රටේ සමස්ත ජාතික ව්‍යවසායකයන් යනු ඒ වගේම අපි දන්නවා ජාත්‍යන්තර ව්‍යවසායකයන් දර්ශක අනුව අපේ රටේ වැඩ කළ හැකි ජනගහනය ව්‍යවසායකයන් සිටින 102.8%. අපේ අමාත්‍යාංශයේ වගකීම මෙය 2.8 10% දක්වා වර්ධනය කරන්නේ කෙසේද කියන එක අපේ අරමුණ බවට පත් වෙලා තියෙනවා. එෙහිදී වේගවත් ඒ සඳහා මෑත කාලයේදී වේගවත් ආර්ථික වර්ධනයක් අත්පත් කරගත් රටක් වන ඉන්දියාව ගත්තම වියට්නාමය ගත්තම සමස්ත ව්‍යවසායකයන්ගෙන් 86%ක්ම සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායක බවට පත් වෙලා තියෙනවා. ඒ වගේ චීනයේ සෑම නිවසක්ම අපි දන්නවා ව්‍යවසායකයන් බවට පරිවර්තනය කරලා තියෙනවා. ඒ වගේම චීනයේ ව්‍යවසායකෝ මිලියන 500කට වඩා වැඩි ප්‍රමාණයක් ව්‍යවසායක විදියට කටයුතු කරනවා. ඒ වගේම චීනයේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අපි දන්නවා ඉතාම ශීඝ්‍රයෙන් ඔවුන්ගේ ව්‍යවසායකත්ව පුල් කරගෙන තියෙන ඔවුන් චන්ද්‍රිකා නිෂ්පාදනයේ ගුවන් ගත කිරීම වගේම දක්වත් ද්‍රෝණ යාත්‍රා නිෂ්පාදනයේ සිට ලෝකයේ විවිධ ශේෂයට අවශ්‍ය ඉලෙක්ට්‍රොනික සහ උපාංග සහ මුතුකාංග දක්වා වීදිලත් ඔවුන් ඒ අවශ්‍ය කටයුතු ඒ කුටුම්භය තුළ කරමින් යනවා. චීන විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඔවුන්ගේ අරමුණ වන්නේ 104,000 ලක්ෂ 4ක් ඉංජිනේරුවන් බිහි කරන්න. ඒ තුලින් වුන් බලාපොරොත්තු වෙනවා ප්‍රධාන කාර්යයන් ඒ තුලින් බලාපොරොත්තු මධ්‍ය ප්‍රමාණය සහ විවසායකයන්ට ජාත්‍යන්තර ජය ගැනීමට අවශ්‍ය කරන තරඟකාරී පරිසරයක් අත්පත් කරගන්න දෙන්නටත් නව්‍යකරණය සහ නව උත්පාදනය පිළිබඳවත් ඔවුන්ට දැනුම දීලා ඔවුන් ව්‍යවසායකත්වයට දායකත්වය ලබා ගැනීමට තමයි චීනයේ ඒ වගේ ඉලක්කයන් කරා කටයුතු කරන්නේ. මීට අපට ගත හැකි ප්‍රධානම පාඩම වන්නේ කුඩා රාජ්‍යයක් වුවත් විශාල රාජ්‍යයක් වුවත් රජයේ වැඩි වැඩියෙන් විදේශ විනිමය සහ උපයන්නට නම් වැඩි වශයෙන් බදු ආදායම් උපයා ගන්නට නම් වැඩි වැඩියෙන් රැකියා අවස්ථා උත්පාදනය කර ගන්නට නම් අපි කළ යුතු වන්නේ සුවිශේෂයෙන්ම කුඩා මධ්‍යම ව්‍යවසායකය ශක්තිමත් කිරීමයි. නමුත් අපේ රටේ දස ලක්ෂයක් පමණ වන ව්‍යවසායක අතරින් සුළුවා මධ්‍ය ප්‍රමාණ ව්‍යවසායකයන් දැකිය හැක්කේ 85,000. නමුත් අපි බලාපොරොත්තු වෙනවා මෙය ඒ 85,000 නමුත් 945,000ක්ම ව්‍යවසායකයෝ සිටින්නේ සුද්‍ර ව්‍යවසායකයන් බවට පරිවර්තනය කළා. අපි මේ ව්‍යවසායකයන්ව සුළුවා මධ්‍ය ප්‍රමාණම ගණනීම සඳහා අපගේ රාජ්‍ය මාත්‍රේ සැටියෙ පවතින ජාතික ව්‍යවසායක සංවර්ධන අධිකාරිය විධාතා අංශය ජාතික ශිල්ප සභාව ස්ථිත ආයතනය පේෂකර්ම දෙපාර්තමේන්තුව මේ රට පුරා ව්‍යවසායක මතයක් ඇති කරමින් මිනිසුන් නිර්මාණය කරමින් කිරීම වෙනුවෙන් සහ ව්‍යවසායකයන් බිහි කිරීමත් ඔවුන් රැකබලා ගැනීමටත් වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිදු කරනවා. ජාතික සංවර්ධන අධිකාරිය යටතේ සේවය කුලම නිලධාරි 300කට අධික ප්‍රමාණයක් පළාත් ව්‍යවසායක සංවර්ධනය වැඩසටහන් ඔස්සේ ව්‍යවසායකයන් බිහි කිරීම සඳහා අපි පරිශද ව්‍යවසාය සංවර්ධන වැඩසටහනද ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක කරනු ලබනවා. කණ්ඩායමක් ලෙස එක්ව තනි ව්‍යාපාරයක් ලෙස ආරම්භ කරන ප්‍රතිලාභ බෙදා ගැනීමේ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය යටතේ පවතින තම සාර්ථක වැඩසටහනක්. ඒ වගේම මෙම වැඩසටහන කෙරෙහි පැවැදුණු ජාත්‍යන්තර කම්කරු සංවිධානයේද මිලියන 100කට අධික මෙවැනි නියම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අපට ජාතික සංවර්ධන අධිකාරිය ලබා දී තිබෙනවා. අපේ රටේ විශ්වවිද්‍යාල දරුවෝ උපාධියක් අවසන් කොට කරාට පස්සේ රස්සාව දියව කියමින් මහා පාරවල අරගල කරන වසර ගණනාවක් කලින් අපට දැක්න ලැබුණා. නමුත් තවදුරටත් රාජ්‍ය සේවය අපි දන්නවා ප්‍රසාරණය කිරීමේ හැකියාවක් නැහැ. රාජ්‍ය සේවය ප්‍රසාරණය කිරීමට හැකියාවක් නැහැ. නමුත් අපි කළ යුත්තේ පවතින්නේ ව්‍යවසායකයන් බිහි කිරීම තමයි. ඒ සඳහා දීර්ඝකාලීන විසඳුමක් ලෙස අපේ ගරු අමාත්‍යතුමාගේ උපදෙස් මත මගේ පෙන්වීම යටතේ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය ඔස්සේ බ්‍රේන් ඉන්ටු බිස්නස් නමින් උපාධාරි ව්‍යවසායක උදාන වැඩසටහන් රට පුරාම ඇති සියලු විශ්වවිද්‍යාල සම්බන්ධ කරගෙන මේ විටත් ක්‍රියාත්මක කරමින් අපි පවතිනවා. සිසුන් තුළ ව්‍යවසායකත මතයක් ඇති කිරීමටත් නව්‍යකරණය සහ නව උත්පාදන අදහස් තුළින් ජනනය කිරීමත් සිසුන් තුළ ඉදිරිපත් වන හොඳම ව්‍යාපාරික සැලසුම් සහ මූල්‍ය ප්‍රතිපාදන ලබා දීම ජාතික පුහුණුවීම ලබා දීම සහ වෙළඳපොළොත්සවාදීම ආදී කටයුතු අපි සිදු කරමින් පවතිනවා. මෙම වැඩසටහන තවත් දීර්ඝ කරමින් දිවයින පුරා විසිරී පවතින වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන වලින් බිහිවන දරුවන් ඔවුන් ඉගෙනුම ලබන ප්‍රායෝගික විෂයන් ඔස්සේ ව්‍යවසායකයන්ට යොමු කිරීම සඳහා වැඩසටහන් ලබන වසරේ සිට අපි ක්‍රියාත්මක කරන්නට කටයුතු කරනවා. ඒ වගේම අපි දන්නවා මෝටර රථ දෙපාර්තමේන්තුව 90,18කට වැඩි ප්‍රමාණයක් තීරුද මේ රටේ ලියාපදිංචි වෙලා ඉන්නවා. එයින් 12,60,000 පමණක අය මේ තීරෝද කර්මාන්තේ නියැලලා ඉන්නවා. අපි දන්නවා ඉන්ධන මිල ඉහළ යාම, අමතර කොටස් වල මිල ඉහළ යාම මෙන්ම විදුලි බිලේ අර්බුදය තුල දෛනික ජීවත් ජීවිතයට අවශ්‍ය කරන භාණ්ඩ සේවා මිල ඉහළ යාම වැනි කාරණා තුල තීරද රියදුරන්ට උපයන ආදායම තම ජීවිකාව පවත්වාගෙන යාම තවදුරටත් දුෂ්කර වී පවතින බව අපි එයි ඔවුන් විසඳුමක් ලෙස. නමුත් ත්‍රිවිල් රථ රියදුරම් යම් යම් අංශවලට වෘත්තීය කුසලතාවයන් සංවර්ධනය කරන්නම් තම ත්‍රිවිධ ත්‍රිවිල් රැකියාව කරන අතරතුර එම කුසලතාවයන් භාවිතා කර ඇති කරගෙන ආදායමක් උත්පාදනය කරන්න පුළුවන් කියලා අපි දන්නවා. ඒ නිසා මේ විසඳුමක් ලෙස ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය හරහා ඔවුන් ව්‍යවසායක පුහුණුව ලබා දීලා ඔවුන් මුදල් විවිධ ව්‍යාපාර කෙරේ පලදායව ආයෝජනය කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක පවතිනවා. ඒ නිසා අපි ඔම විදේශ සේවය නිතු විශාල පිරිසක් තම සේවා කාල අවසානයේදී සැලකිත වූ මුදලක් රැස් කරගෙන ලංකාවට පැමිණෙන විට නමුත් අපි කවුරුත් දන්නා කරුණක් නමුත් මූල කළමාකරණයේ පවතින දුර්වලතා නිසා එම මුදල් ඉතා ඉක්මනින් ව්‍යවදම් වන අතර ඉන්පසු ඔවුන් බොහෝ ආර්ථික දුෂ්කර මුහුණ දෙන බව අපට දක්න ලැබෙනවා. එනිසා මේ විසඳුමක් ලෙස ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය හරහා ඔවුන්ට විධිපත් ව්‍යවසායකයන් පුහුණුවක් ලබා දීම ඔවුන්ගේ මුදල් ව්‍යාපාර ඵලදායී ලෙස ආයෝජනය කිරීම සඳහා වැඩසටහන අපි මේ ක්‍රියාත්මක කරනවා. ඒ වගේම අපි දන්නවා ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ රැඳවියන් 27,000කට ආසන්න රැඳවියන් ප්‍රමාණයක් සිටින බව. නමුත් ඔවුන් නඩත්තු කිරීම සඳහා රජය විසින් අධික පීඩාවක් දරනවා. ජීවිත කාල ජීවිතාන්තය දක්වා සිරදනුව ලැබුණු සිරකරුව නරුණාක්ම අනිකුත් අය නැවත නැවතත් ඔවුන් සිරගත වීම වලට ලක් වෙනවා. ඔවුන්ට අපි සියලුම සිරකරුවෝ මනුස්සයෝ කියන සංකල්පය වගේම අපි
ගරමතා විනාඩි දෙකක් මිනිත්තු දෙකක් තියෙනවා ඔබතුමාට තව.
අපේ මේ නිපුණ රණවක මන්ත්‍රීතුමා ඉන්නවා ඒකෙන් කාලයක් නමුත් ලබා දෙන්න ගන්න කියලා කිව්වා.
හරි.
ඒ වගේම නිදහස් වීමෙන්
සමා වෙන්න නිපුණ රණවක මහත්මයාගේ කාලේ වෙන කට්ටිය ඔක්කොම අරගෙන ඉවර කරලා තියෙනවා.
මන්ජුමන්තුතුමාගෙත් තියෙනවා.
කාගේද?
මන්ජුමන්තුමා.
ඒක අරගෙන තියෙනවා චාම්පර සම්පත් එමැතුමා.
ඒකේ විනාඩි 5. සමහර
හරි.
කාලේ ලබා දෙන්න. වැනි මේ ගැටළු විසඳුම මෙවැනි පුජ්‍යලයන් විවසා සිර සියලු සිරකරුවෝද මිනිස්සුයෝ වගේම අපේ අමාත්‍යාංශය හරහා සියලු සිරකරුවෝ ව්‍යවසායකයන් බවට පත්වල යුතුයි කියන අපි ඒ තත්ත්වය තුළ අපි ඉන්නවා. ඒ වගේම අපි දන්නවා අපේ තියෙන ආයතන තුළ ලක්සල පෞද්ගල කාලය පරිච්ඡේදය තුළ විශාල පාඩු ලැබෙමින් අපිට පාඩු ලැබුණු ආයතනයක් බවට පරිවර්තනය වුණා. මම හිතන්නේ භාණ්ඩාගාරයේ මුදල් අරන් තමයි පඩිනටි ගෙව්වේ. අපිට කියන්න සන්තෝසයි මේ වෙන විට රුපියල් මිලියන 800කට ආසන්න ප්‍රමාණයකට ලක්සල ලාභ ලැබීම පවතින අතර ඒ වගේම අපි දන්නවා ඔවුන් විදේශ විනිමය වශයෙන් අපි දෙනවා ඩුබයි ගෝල්ඩ්බන් විලේජ් වෙළඳ ප්‍රදර්ශනයේ පළමු වරට සම්බන්ධ කර ලක්සල රුපියල් මිලියන 13 මාරක විදේශ විනිමයක් අපිට ලබා දීලා තිනවා. මේ වගේ නව ප්‍රවණතාවයක් අපේ ගරු අමාත්‍යතුමාගේ උපදේශා බගපෙන්වීම යටතේ ලබාගෙන කටයුතු කරනවා. ඒ වගේම ස්ත්‍රිත ආයතනය ගත්තොත් එහෙම අපි දන්නවා අද ඇඟලුම් ශේෂ්ඨ විද්‍යාල විශාල බලපත්‍ර ප්‍රශ්නයක් බවට පරිවර්තන වෙලා තිනවා. ඔවුන්ට ඒ විශ්වවිද්‍යාල ඒ අපේ සාමාන්‍ය පෙළ උසස් පෙළ යන දරුවන්ට ඒ තුලින් ස්ත්‍රිත ආයතනය තුලින් ඔවුන්ට අවශ්‍ය කරන දැනුම අපි ලබා දීලා ඔවුන්ට අවශ්‍ය කරන පුහුණුව ලබා දීලා විශාල ආදායමක් අපට උපයා ගන්න පුළුවන් හැකියාව බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සිතාවැනි ආයතන තුල අපි විශ්වවිද්‍යාල බවට පරිවර්තනය කරන්නට ඔවුන්ට අවශ්‍ය ඒ උපාධි මට්ටමට ගෙවීම සඳහා අපි අවශ්‍ය වැඩ කටයුතු කරමින් මේ වෙනකොට පවතිනවා. ඒ තුල අපි බලාපොරොත්තු වෙන්නේ ව්‍යවසායකයන් වර්ධනය කරගන්න තමයි. අපි දන්නවා බිලියන 30 ගරු ජනාධිපතිතුමාගේ කතාවේදී ව්‍යවසායකයන් සඳහා ණය ලබා ගැනීමට ආසියානු සංවර්ධනය අරමුදල හරහා අපිට ලබා දීලා තිනවා. මම බලාපොරොත්තු වෙනවා අපි දන්නවා ව්‍යවසායකයන්ට අපි සමහර කතිකාව කිව්වා ප්‍රාග්ධනේසක් කාරක ප්‍රාග්ධනේ නැහැ කියලා. අපි දන්නවා ප්‍රාග්ධනේ කාරක බල ප්‍රාග්ධනේ අවශ්‍ය වෙනවා ඔවුන්ට ව්‍යාපාර කරගෙන යාම සඳහා. ඒ සඳහා තමයි අවශ්‍ය කරන මුදල් ලබා ගන්න තමයි අපි ඒ අධිකරු ජනාධිපතිතුමා ආසියානු සංවර්ධන අරමුදල හරහා බිලියන 30ක් ලබා දීලා අපේ ව්‍යවසායකයන් ඒ වගේම වර්ධනය කරන්නට අපි කටයුතු කරමින් පවතින්නේ. ඒ වගේ අපි ඔවුන්ව ශක්තිමත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි දන්නවා භූමිය අපේ රටේ කර්මාන්තාංශය සඳහා 0.74ක භූමියක් තමයි අපි පාවිච්චි කරන්නේ. අපේ අරමුණ ඉලක්කය වන්නේ මේ භූමි භාගෙන් 1%ක කර්මාන්ත අපි ඇති කරොත් අපි ඉලක්ක කරගන්නා වූ ඒ අරමුණු කරා ඉලක්කයන් කරා අපිට ගමන් කරන්න හැකියාව තිබෙනවා. අපි දන්නවා සියලු දෙනාද විපක්ෂී නම් කතා බහ කරනවා. අපි දන්නවා ගෙවුම් ශේෂය පිළිබඳව කතා කරනවා, වෙළඳ ශේෂය පිළිබඳව කතා කරනවා. අපි දන්නවා පව් ආර්ථික විශාල අර්බුද රාශියක් තුල තමයි පව් අවුරුදු දෙක තුන අපි ගතා කරමින්. නමුත් වර්තමාන ජනාධිපතිතුමා එයි බුදවාගෙන අද යම්කිසි මට්ටම ගෙනල්ලා අනාගතයේදී අපි දකිනවා අපි ඔවුන්ට අවශ්‍ය කරන විදුලි බිල අඩුපාඩු අඩුව සැලසුම් කළා අපිට ඔවුන්ට ලබා අඩුව ලබා දෙන්න හැකියාව ලැබුණොත් යම් සාන ටික අපිට ලබා දෙන්න හැකියාව ලැබුණොත් ඒ තුලින් අපිට නිෂ්පාදන ආර්ථිකයක් කරා ගමන් කරන්න පුළුවන් වෙනවා. අපි දන්නවා නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම තුල තමයි රට ගොඩගන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ. අපි දන්නවා සේවා ආර්ථිකයේ විශාල පංගුවක් නිෂ්පාදන ආර්ථිකයට වඩා තියෙනවා. නමුත් යම් අවස්ථාවලදී සේවා ආර්ථික කඩා වැටෙන්න පුළුවන්. අපි දන්නවා පාස්කු ප්‍රහාරයෙන් සේවා ආර්ථික කඩා වැටෙනවා, සුනාමි විවසේවක සේවා ආර්ථිකය කඩා වැටෙනවා. නමුත් නිෂ්පාදන ආර්ථිකය තුළ ඒ ශක්තිමත්ව අපිට මේ රටේ ගමන් කරන්න පුළුවන්. ගරු අමාත්‍යතුමාගේ ඒ මගම පෙන්වීම එයක් ඔස්සේ අපි කටයුතු කරන්නේ නිෂ්පාදන ආර්ථිකයක් තුළ අපේ
රටේ වැඩිපුර විනාඩි 5කට අවසන්
ලබා දීලා ඒ විවසායක ශක්තිමත් කළා අපේ රටේ අනාගත ඉලක්ක කරා ගමන් කිරීම සබව ප්‍රකාශ කරමින් මේ සදා අවස්ථාව ලබා දුන්න ඔබ සියලු දෙනාටම ස්තුතිය පදවල් කරමින් මගේ වචන සුවපත් අවසන් කරනවා.